අයිබුවන් තෙරුවන් සරණයි. සුසංහිත සංවාදාත්මක වැඩසටහනේ දෙවෙනි ඉදිගැහැරුම මෙසේ ඔබට තිරණ කිරීමට අපි සූදානම් වෙනවා. එක් වී කතාබහ කරමින් හදාරමින් සහයෝගයෙන් එකට බැඳී ඉදිරියට යාම අපේ අරමුණයි. නිල්ලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සාදර අනුග්‍රහයෙන් ඒ කණ්ඩායමේ දැඩි කැපවීමකින් මේ වැඩසටහන ඔබට ඉදිරිපත් කිරීමද අපි බලාපොරොත්තු වෙනවා. නවම ආකාරයේ වැඩසටහනක් වෙනස් ආකාරයේ වැඩසටහනක් ඉදිරිපත් කිරීමයි අපේ අරමුණ උනේ. ඉතින් පළවෙනි වැඩසටහනෙන් අප ලද ප්‍රතිචාර ඉතාමත් ධනවාදී. එනිසා අපි උත්සාහ කරනවා ඒ ලැබුණු ප්‍රතිචාර මත අපි වැඩසටහනට අලුත් යමක් එකතු කරන්න, අලුත් විදියට හිතන්න. එනිසා අප ඔබගේ අදහස් වලට ගරු කරනවා. විශේෂයෙන්ම අද වැඩසටහන තුලත් ඔබට මේ නවීන තාක්ෂණය හරහා අපි සම්බන්ධ වෙන අතරෙම chat box එක හරහා ඔබට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට හැකියාව තියෙනවා. අවසාන විනාඩි 20 තුල ඔබට අවස්ථාව තියෙනවා මේ සාකච්ඡාව තුළින් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් අපත් සමග දොඩමළු වෙන්නට. ඉතින් හෙමාස්තික ආධ්‍යාත්මික සංවාදයේ අප මේ වැඩසටහන සඳහා විශේෂයෙන්ම මාතෘකා කර ගත්තේ අද ලොව සොයන දහම්. පොසොන් පෝය නිමිති කරගෙන නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ ගුරුතුමන් පුරනිශාන්ත ගමගේ අපේ කල්‍යාණ මිත්‍රයා ගේ මඟ පෙන්වීම යටතේ මේ මාතෘකාව අපි තෝරා ගත්තා. හොඳයි, වැඩසටහන ගැන ඔබගේ ප්‍රතිචාර අපි නිතරම අගය කරන අතර මේ වැඩසටහනට අරමුණ ඉතාමත් කෙටියෙන් පැහැදිලි කරොත් අපි බලාපොරොත්තු වන්නේ අපි උපුල් නිශාන්ත ගමගේ කල්‍යාණ මිත්‍රයාට අමතරව කිසියම් ආකාරයේ සුවත කතා බහක් ඇති කර ගැනීමෙන් ඊට පසුව ඒ ඇතිවෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉදිරියට රැගෙන යනවා. නිසා මම පළමුවෙන්ම කැමති අපේ අද ආරාධනා ලැබෙන ස්වාමීන් වහන්සේ හඳුන්වා දීමට. ඊට පෙර මම කැමති අපේ ස්වාමීන් වහන්සේකින් දැනගන්න උන්වහන්සේ සූදානම් යනවද. අන්තර්ජාලය හරහා වැඩසටහන ඉදිරිපත් කිරීම එතරම් පහසු කාරණයක් නොවන බව ඔබ හැවම දන්නවා. නමුත් මේ කාලේ අපි මුළු ලෝකෙම වෙලාගෙන සිටින මේ කොවිඩ් වසංගතය නිසා, මේ කොවිඩ් ගැටලුව නිසා අපි එක්තරා ආකාරයකට සීමා වෙලා සිටිනවා ගෙදරට. හැබැයි එින් අපිට ප්‍රයෝජනක් තියෙනවා. මොකද අපිට අන්තර්ජාතිකව එකිනෙක හමුවන්න පුළුවන් වෙනදා නොදැක අය, වෙනදා හමු නොවූ අය, ඒ සියලු දෙනා සමග සම්බන්ධ වී අපේ සමහර ගැටලු සාකච්ඡා කිරීම තුළින් අපිට ගැටලු වලට උත්තර සොයා ගැනීමට කිසියම් ආකාරයක පිටිවහලක් ලැබෙනවා. ඉතින් අපේ උපුල්නිශාන්ත ගමගේ මහත්මයා අපේ කල්යාණ මිත්‍රය යෝජනා කර අපි එතුමාගේ භාවනා වැඩසටහන නිතරම ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා. හැබැයි වෙනස් ආකාරයේ යමක් අපි ඔබට තිළිණ කරන්න එතුමාගේ අනුදැනුම ඇතුව අපි තීරණය කරා. එහි එක් පියවරක් තමයි අද අපි එක් පියවරක දෙවෙනි අංගේ තමයි අද අපි ඔබට තිරණය කරන්න උත්සාහ කරන්නේ. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සූදානන්ද?
හෝ මම සූදානම්.
හොඳයි, දැකීම සතුටක්. මම හිතන්නේ මම ඊයේත් ඔබ වහන්සේ සමග සුහද කතා බහක යෙදුණා. ඒ වෙලාවෙත් ඔබ වහන්සේ දේශනා කරේ නැත්නම් ප්‍රකාශ කරේ ඔබ වහන්සේ ගැන වැඩි කතා කරන්න එපා කියලා. අපි වැඩසටහන ගැන කතා කරමු කියලා. ඉතින් ඒ නිසා මම කැමති යමක් පොඩි අතීතයක් හාරා උස්සන්න. අවුරුදු 100කට විතර පමණ පෙර අද ස්කෝපන් ඒක කියන ජර්මනියේ සිටින විශිෂ්ටම චින්තකයෙක් බුදුදහම ගැන යමක් කියන. ඉතින් මේ බුදුදහම ගැන ලියන තොරතුරු පෝල් ඩක් කියන ජර්මන් ජාතිකයෙක් කියවලා එතුමා ලංකාවට එනවා. ලංකාවට ආවට පස්සේ බුදුදහම හැදෑරීම සඳහා ලංකාවට එන මේ පෝල් ඩක් ශ්‍රී ලංකාවට පැමිණ හික්කඩුවේ සුමංගල ඇතුළු යතිවරයන් කීප නමක් සමග තමන්ගේ ධර්මයේ පිළිබඳ දැනුම වැඩි කරගෙන පසු නැවත ජර්මනියට යනවා. පසුව ජර්මනියේ ඉඩමක් මිලදී අරගෙන ඒ බෞද්ධ මධ්‍යස්ථානයක් හදනවා. ඒක තමයි දැනට යුරෝපයේ ඇති පැරණිම සහ විශාලම බෞද්ධ මධ්‍යස්ථානය. ඒ විශේෂත්වය තමයි ඒ සංස්කෘතික අංග ශ්‍රී ලංකාවෙන් ඉගෙනගත් සංස්කෘතික අංග. පසු කාලිනව යුද්ධය නිසා මෙම ස්ථානය විනාශ වෙලා තියෙන කාලයක්. හැබැයි ශ්‍රී ලාංකිකයෙකු වන අශෝක විරරත්න මහත්මයා මේ ස්ථානය මිලදී අරගෙන බෞද්ධ පුනරුදේශ සඳහා එහෙම නැත්නම් ආගමික යහපැවැත්ම සඳහා විශේෂයෙන්ම ආගම ප්‍රවර්ධනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් නිර්මාණය කරනවා. කලින් කිව්වා වගේ ඒ තමයි යුරෝපයේ තියෙන ඉතාමත් පැරණිතම වටිනාම පරණම බෞද්ධ මධ්‍යස්ථානය බර්ලින් බෞද්ධ විහාරය. මම මේ බර්ලින් බෞද්ධ විහාරය ගැන කිව්වේ ඒ බර්ලින් බෞද්ධ විහාරයට ගියපු අපේ ස්වාමීන් වහන්සේ එතැන් සිට එහි ආවාසය ලබමින් පසු කාලීනව බොහෝ දුර ගමනක් ගිහිල්ලා දැනට උන්වහන්සේ යොහානස් ගැටන්බර්ග් සරසවියේ කථිකාචාර්ය දුරේ ඔබ වුණා. ඒ වගේම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජර්මන් ආයතනයේ අනුසාධිපති, ජර්මන් ශ්‍රී ලංකා මහාවිහාරයේ විහාරාධිපති, කරුණා සමාධි ආයතනයේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය පත්මලේ පුණ්‍යරතන අපේ පුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේ අද අපේ කතා බහට එකතු වුණා. අපේ කතා බහේ මාතෘකාව තමයි අද ලොව සොයන දහම. අපි ස්වාමීන් වහන්සේගෙන් මම පළමුවෙන් මහන්න කැමතියි ඔබ වහන්සේගේ ජීවිතේ. මම හිතන්නේ මේ ජර්මන් ගමන බොහොම වැදගත් සම්දිස්ථානයක් වෙන්න ඇති. ජර්මනියට ගිහිල්ලා මේ ධර්ම ප්‍රචාරක කටයුතු වලදී ඔබ වහන්සේලාද මූලික අත්දැකීම් කිහිපයක් අපිට එකතු කරන්න පුළුවන්.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
සාදු
සාදු. මේ මොහොතේ අපත් සමග සම්බන්ධ වෙන වෙනත් කල්‍යාණ මිත්‍රයින් වහන්සේලාගෙන් විතරයි කල්‍යාණ මිත්‍රවරුනි, භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ මෙතෙක් සිංහලෙන් ලියා ඇති ඉතාමත්ම වටිනාම කෘතිය හැටියට අපිට සලකන්න පුළුවන් අපේ ගණේගම සරණංකර නායක හාමුදුරුවෝ ලියපු බුදු හාමුදුරුවෝ කියන කෘති. මම හිතනවා බොහෝ දෙනෙක් මේ කෘතිය කියවා ඇති. මේ කෘතිය ආරම්භයේදීම උන්වහන්සේ හරි ලස්සන වාක්‍යයක් දෙකක් ලියනවා. මගේ වඩාත්ම සිත්ගත් එම වාක්‍යය වන්නේ, මට ඇති ලොකුම සතුට නම් අපේ බුදුහාමුදුරුවෝ දෙවියෙකු නොවි මහා බ්‍රහ්මයෙකු නොවි ගාන්ධාර්වයෙකු නොවි ඔය විදිහට කියලා උන්වහන්සේ කියනවා මේ පොතේ. මට ඇති ලොකුම සතුට නම් අපේ බුදුහාමුදුරුවෝ සාමාන්‍ය මිනිස්සෙකු වීමයි කියලා. මෙතන මේ සාමාන්‍ය කියන කම తත්වය අපිට හරිම වටිනවා. කෙනෙකුට දෙයකට සමීප වෙන්න, සරල වෙච්ච කෙනෙකුට, සාමාන්‍ය වෙච්ච කෙනෙකුට අපිට බොහොම පහසුයි ලං වෙන්න. මම හිතන්නේ අපේ සමාජය මේ සරලකම කියන එක බොහොම වැරදියට වටහාගෙන තියෙනවා. සමහර ලාවට ඇඳුම් කීපයක් අල්මාරියේ තියද්දී එකම ඇඳුමක් නිර්පතා කාර්යාලයට ඇඳගෙන යෑම හෝ වාහනයක් තියෙද්දී අයින් යෑම හෝ ප්‍රමාණවත් ආභරණ තියද්දි මංගල උත්සවයකට සාදයකට එහෙම ආභරණයක් ආයතමක් ඇලඳ නොයෑම හෝ නොවේ සරලකම සහ සාමාන්‍යකම කියලා කියන්නේ ඊට වඩා බොහොම ඉහළට ගිය වැදගත් ගුණාංගයක්. මගේ යුරෝපා ජීවිතය පිළිබඳ කවුරු හරි විමසුවොත් ඔබ වහන්සේ වඩාත්ම සතුටට පත්වෙන්නේ මොන කාරණේන්ද කියලා මම නොපැකිලම දෙන උත්තරේ තමයි මේ සරලකම හා සාමාන්‍යකම නිසිතන නිසි විදිහට භාවිතා කරන ඉතාමත්ම වටිනා මුනිවරුන්සේ සැලකිය හැකි කල්‍යාණ මිත්‍රයින් වහන්සේලා රාශියක්, කල්‍යාණ මිත්‍රයින් බොහොම දෙනෙක් මගේ ජීවිතයට සම්බන්ධ වීම. 1996 වර්ෂයේ අපේ පින්වත් මිත්‍රි මහත්මයා සිහිපත් කළ විදිහට ජර්මනියේ ඓතිහාසික බර්ලින් විහාරයෙන් තමයි මගේ ධර්මදූත සේවාව ආරම්භ වෙන්නේ. ඒ වෙනුවෙන් මට අනුග්‍රහය දැක්වු එහි භාරකරුවන් වන ජර්මන් ධර්මදූත සංගමයටත්, එවකට විහාරාධිපතිව වැඩ සිටි රඹුකැලේ දේවානන්ද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේටත් මගේ පුණ්‍යානුමෝදනාව පළ කරනවා. එසේ පළ කරමින් මේ කාලය තුල 2005 වර්ෂයේ වගේ වෙන තුරු මගේ ධර්මදූත සේවාවන් බර්ලින් විහාරය ආශ්‍රය කරගෙන පවත්වාගෙන ගියා. ඉන් අනතුරුව ඔබතුමා මතක් කළ විදිහට මගේ පදිංචිය ෆ්‍රැන්ක්ෆර්ට් වලට මාරු වෙනවා. ඊට පස්සේ 2014 අපි විහාරස්ථානයක් ආරම්භ කරනවා උතුරු ප්‍රදේශයේ ජර්මනි හැනෝවර්, හැම්බර්ග් ආසන්නේ. එතකොට මේ මගේ යුරෝපා ජීවිතය තුළ ඉතාම වටිනා හාමුදුරුවන් වහන්සේලා. බුරුමේ අපේ පාවොක් සයාඩු වගේ ඉතාම පූජනීය උතුමන් වහන්සේලා. ඒ වගේම ඇමරිකාවේ වෙස්ට් වර්ජිනියා වැඩ සිටින අපේ හේනපොළ ගුණරතන නායක මහිමියාණන් වහන්සේ වගේ කල්‍යාණ මිත්‍රයින් වහන්සේලා. ඒ වගේම වියට්නාම් ජාතික තික් නතාන් හාමුදුරුව වගේ උන්වහන්සේ ඒ කාලේ ප්‍රංශයේ වැඩ හිටියේ, දැන් ආපසු වියට්නාමයට වැඩම කොට සිටිනවා. ඒ වගේම අමරාවති විහාරයේ ආරම්භක අපේ අචාන් සුමේදු හාමුදුරුව වගේ, ඒ වගේම ඔස්ට්‍රේලියාවේ වැඩ සිටින අචාන් බ්‍රහ්ම වංශෝ, ඒ වගේම අචාන් බ්‍රහ්ම වංශෝ වගේම පඤ්ඤාවරු වගේ හාමුදුරුවන් වහන්සේලා, ඒ වගේම චෙකොස්ලෝවාකියාන් ජාතික ධම්මදීප හාමුදුරුව අචින් පොතාමා වගේ හාමුදුරුවන් වහන්සේලා, ඒ වගේම ලංකාවේ ගත්තොත් අපි තාම ගරු කරන අපේ කටුකුරුන්දි ඥානানন্দ හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම කඳුබඩ සීනෑ භාවනා මධ්‍යස්ථානයේ අපේ ගම්පහ පේමසිරි ලොකු හාමුදුරුවන් වහන්සේ, මිත්‍රිගල අපේ උඩ ඊරියගම ධම්මජීව හාමුදුරුව වගේ ඉතාම වටිනා කල්යාණ මිත්‍රයින් වහන්සේලා අපට අපේ ජීවිතය තුළ, මගේ ජීවිතය තුළ වඩාත්ම යුරෝපයේදීත් ඉතාම කීප නමක් ලංකාවේදීත් ආශ්‍රය කරන්නට ලැබුණා. ගිහි පිරිස ගත්තොත් මම ඉතාමත්ම වාසනාවන්ත වුණා. 1997 වර්ෂයේ බර්ලින් විහාරයේදී අපේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘවර ගොඩ්වින් සමරරත්න මහත්මයාත් සමග සතියන්ත මෛත්‍රී භාවනාවකට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ වගේම පසු කාලීනව අපට අපේ කල්යාණ මිත්‍ර උපුල් නිශාන්ත ගමගේ මහත්මයා මුණ ගැහුණා. ඉතින් මට සිහිපත් කරන්නට අවශ්‍ය වෙන්නේ මේ සියලු කරුණු කාරණාත් එක්ක භාග්‍යවතුන් වහන්සේ අපිට අනුදැන වදාළ, දේශනා කොට වදාළ අතිශයින්ම අවශ්‍ය කල්යාණ මිත්‍ර සම්පත්තිය ඉතාමත්ම හොඳ විදිහට භුක්ති විඳින්නට අපිට අපේ වාසනාවකට අවකාශය සැලසුණා. ඉතින් මම මුලින් සිහිපත් කළේ අපේ පූජනීය මහා සංඝරත්නය වගේම අපේ හැමදාමත් ගෞරවාදරය, සෙනෙහස, ලෙංගතුකම මේ සියලු දෙනා කෙරෙහිම පවතින. මේ මම නම් සිහිපත් කළ හැම දෙනා වහන්සේගෙම, හැම දෙනාගෙම ජීවිත තුළ මම අර මුලින් මතක් කරපු ලෙංගතුකම වගේම මේ සරලකම, ඒ වගේම මේ සාමාන්‍ය ස්වභාවය අවශ්‍ය තැන අවශ්‍ය ආකාරයට අවශ්‍ය පරිද්දෙන් පවත්වාගෙන යන්නට මේ කල්යාණ මිත්‍රයින් වහන්සේලා, මේ කල්යාණ මිත්‍රයින් නිසා මොනතරම් අපේ ජීවිත සෝභාමත් වුණාද කියන කාරණාව. ඉතින් ඒ සියලු දෙනා වහන්සේටම, සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනා කරමි. අද මේම අවස්ථාවට සම්බන්ධ වෙන්නට ඉඩහසර ලබා දීම පිළිබඳ මේ වැඩසටහනේ මූලිකත්වය දරන අපේ නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේට, ඒ වගේම අපේ උපුල් නිශාන්ත ගමගේ කල්‍යාණ මිත්‍ර යෝගාවචර තුමන්ට, ඒ වගේ මේ වැඩසටහන මෙහෙවන පින්වත් මෙත්සිරි හේරත් මහත්මානන්ට මගේ පුණ්‍යානුමෝදනාව පළමුවෙන්ම පල කරන්නට කැමති වෙනවා. ඊළඟට අපි මේ මාතෘකාව පිළිබඳ සැලකුව. මේ මාතෘකාවේ තියෙන එක වචනයකට මම ඉතාමත්ම කැමති වුණා. ඒ තමයි මේක නම් කරලා තියෙනවා අද ලොව සොයන දහම. මේ ලොව සොයන දහම මම හිතනවා මේ අද කියන පදය තුළට කැටි කරලයි ඉතාම ගැඹුරු ලෙස කල්පනා කරලයි දුරදිග බලලයි භාග්‍යවතුන් වහන්සේගේ දහමට අනුගතව මේ අද කියන පදය යොදන්නට ඇත්තේ කිය. ඇත්තටම මේ අද කියන යෙදුමෙන් මේ මොහොත පිළිබඳව මුල් බුදු සමය කතා කරන ඉද පච්චේතා නැත්නම් පච්චුප්පන්න කියන වචන ගැන අවධානය යොමු කරලා වෙන්න ඕනේ මේ අද කියලා විශේෂණයක් යොදන්නට ඇත්තේ. හේතුව මේ මොහොත තුළ ජීවත් වෙන්නට අසමත් වීම නිසාම මම හිතන්නේ බොහෝ දෙනෙකුගේ ජීවිත අවුලට වියවුලට ශෝක සන්තාපයන්ට පරිදේවයන්ට පත් කොට සිටිනවා පත් කරගෙන සිටිනවා. එනිසා මේ මොහොත පිළිබඳ මේ මොහොත පිළිබඳ අද පිළිබඳ පච්චුප්පන්නතාව පිළිබඳ අපි වඩාත් අවදිමත් වුණොත් අපි වඩාත් සතිමත් වුණොත් මම හිතනවා මේ තුලම අපි සොයනදී අපිට ලං කරගන්නට පුළුවන්. මානව ශිෂ්ටාචාරයේ මානව සංහතියේ ආරම්භයේ පටන්ම එදත් අදත් හෙටත් සොයපු සහ සොයන දෙයක් තියෙන. බොහෝ දෙනෙක් මේ ජීවිතය තුළ සතුටෙන් සැනසිල්ලෙන් සංහිඳියාවෙන් ආරක්ෂාකාරීව ජීවත් වෙන්නේ කෙසේද යන්නට විසඳුම් සොයන්නටයි මුළු ජීවිත කාලයම සමස්තයක් ලෙස ගත්තොත් කැප කරලා තියෙනවා. සතුටින් සිටියත්තන් ප්‍රීතිය සොම්නස සතුට ජීවිකාව කරගත් පිරිසක් ඔවුන් රස තෘෂ්ණාවට ලොල්වීම නිසා ඔවුන්ගේ සතුට පලා ගිය හැටි ඉන් නොනවති එකිනෙකා පරයා නැගී සිටින්නට ගන්නා උත්සාහයන් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මදමාන වැනි ධර්මතාවන් ඔහුගේ සිත්වල ඇතු ආකාරයත් ඒවා මැඩ පවත්වා නැවත සාමය ඇති කරන්නට මනු සංකල්පය ලොවට හඳුන්වා දෙමින් පළමු වරට එම සමාජය තුළින්ම පුද්ගලයෙක් තෝරා ඔහුට අධිකරණ බලයක් ලබා දෙමින් සමාජයේ සිදු ක්‍රමික විකාශය අගඤ්ඤ සූත්‍ර වගේ සූත්‍ර දේශනා තුළ අඩංගුව පවතිනවා. එදා මෙදා තුර ජීවිත පිළිබඳ සල්ලකා බැලුවොත් මුළු මහත් සත්ව සංහතියම මිනිසා ප්‍රධාන කොටගත් සමස්ත ජීව ප්‍රජාවම මේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ සහ සෙනෙහස පිළිබඳව දැඩි කැමැත්තකින් ඇල්මකින් ක්‍රියා කරන බව පැහැදිලිවි. එනිසාමයි භාග්‍යවතුන් වහන්සේ සියලු සතුන් දඬුවමට මරණයට බය වෙන බව තැතිගන්නා බව දේශනා කොට වදාළ. එක් පැත්තකින් අපි මේ ජීවිතයේ තුල එවන් සංහිඳියාවක් රැකවරණයක් ආරක්ෂා කොට ගන්නේ කෙසේදැයි විමසිලිමත් වෙනවා. ඒ පිළිබඳ ව්‍යාවෘත වෙනවා. ඒ වගේම තවත් සමහරේ කවදා හෝ අපේ ජීවිතයට ළඟා වෙන එළඹෙන මරණ මොහොත අප සංහිඳියාවෙන් හා සාමේ මුහුණ දෙන්නේ කෙසේදැයි සූදානම් වෙන බවකුත් පේනවා. ඒ වගේම මින් එහා ජීවිතයක් පරලොවක් පිළිබඳ විශ්වාස කරන ඇත්තන් මින් එහා ජීවිතයත් වඩාත් සුරක්ෂිත ආරක්ෂාකාරී සාමීන් හා සංහිඳියාවෙන් පිරුණු ජීවිතයක් බවට පත් කර ගන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගවල වැඩපිළිවෙළවල් වල ප්‍රතිපදාවන්හි නිරත වෙමින් ක්‍රියා කරන බවත් පේනවා. ඉතින් මෙන්න මේ කාරණාවන්ට සම්බන්ධව යම් යම් උදාහරණ කීපයක් මතක් කළොත් හොඳයි කියලා හිතෙනවා. මෙත්‍රි මහත්තයා මේ ප්‍රශ්නයක් අහනවාද?
බොහොම පිං සිද්ධ වෙනවා. මම හිතන්නේ අපි බොහොම වැදගත් තැනකට ආවා. පළමුවෙන්ම කියන්න ඕනේ ඔබ වහන්සේ ලැබපු කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාම මේ වැඩසටහනට සහභාගී වීම නැත්නම් අපිට මේ වැඩසටහනට ඔබ වහන්සේ වැඩම කරවීම අපිට කරන ලද ලොකු ගෞරවයක් සහ ආශිර්වාදයක්. එවැනි කල්යාණ මිත්‍රයන් සමග ඇසුරු කරන ලද ඔබ වහන්සේ අපට බොහොම වටිනා කල්යාණ මිත්‍රයෙක්. ඔබ වහන්සේ දේශනා කර තෘෂ්ණාවට ලොල්වීම නිසා එකිනෙකා පරයා නැගී සිටීමට උත්සාහ කරන පුද්ගලයන් නිසා ඇතිවෙන ඊර්ෂ්‍යාව සහ අනිත් මානසික ව්‍යාධයන් බොහොම බහුලයි කියලා පුද්ගලයන් අතර. මම කැමැති ඔබ වහන්සේගෙන් විශේෂයෙන්ම විමසන්න අපේ මාතෘකාව ආදලව සොයන දහම ඔබ වහන්සේ ඉතාමත් සරල ස්වාමීන් වහන්සේ නමක්. ඒ වගේම දන්නා පරිදි ජර්මනී ඉතාමත්ම ගෞරවයට සහ ආදරයට ලක්වන ස්වාමීන් වහන්සේ නමක්. ඔබ වහන්සේට බොහෝ අත්දැකීම් තියෙනවා. මට පැහැදිලි කරන්න පුළුවන් ඔබ වහන්සේට මේ යුරෝපයේ ලැබුණු අත්දැකීම් වලින් අද ඔවුන් මේ ධර්මයේ වෙතට යොමු වෙන ප්‍රමාණය වැඩිකමක් තියෙනවා. මම මෙහෙම අහන්න හේතුව තමයි මට අපිට පේනවා ශ්‍රී ලාංකික සමාජය තුළ අපේ සහෝදර සහෝදරයන් නෑදෑයන් ධර්මයේ ඇති උමුීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ යුරෝපය තුල ඔබ ආසිය දකින්නේ කොහොමද?
එක පුද්ගලෙක් මේ යුරෝපයේ ආසියාවෙත් විශේෂයෙන් අපේ ලංකාවෙත් අත්දැකීම් තියෙන කෙනෙක්. අහලා තිබුණා අපේ වැදගත් යතිවරයන් වහන්සේ නමකගෙන්. ඔබ වහන්සේ මොකක්ද මේ යුරෝපයේ සහ ආසියාවේ නැත්නම් අපේ ලංකාවේ ඉන්නත්නම් පිළිබඳ මේ දකින වෙනස කියලා. ඉතින් මට උන්වහන්සේ දුන්න උත්තරේ මතක් වුණා. උන්වහන්සේ කියලා තියෙනවා අපේ අය සැප විඳ විඳ දුක් විඳිනවා. යුරෝපයේ අය දුක් විඳ විඳ සැප විඳිනවා කියලා. ඉතින් ඒ නිසා මේ මෙතර මහත්ය මේ ලොකු වෙනසක් නම් එහෙමට පේන්නට නැහැ. මේ තියෙන ගැටලු සහ ප්‍රශ්න මම නම් හිතන්නේ අපි මිනිස්සෙයින් හැටියට සමහර ලාවට ඔබතුමා අදහස් කරන මේ පතිරූපදේශ වාසයක් වගේ නොමැතිකම නිසා දැන් මේ සප්පාය පිළිබඳ කතා කරනකොට එවැනි යහපත් සප්පායන් යුරෝපයේ තුල නොදකින නිසා නොගැටෙන නිසා ඇස නොගැටෙන නිසා යම් යම් අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. නමුත් අපි ගත්තොත් මම අර මුලින් කතා කරපු මේ බොහෝ දෙනෙක් මේ ජීවිතය තුළ සොයන සතුට සහ ආරක්ෂාව පිළිබඳ ඉතාම වටිනා නිදර්ශන අපිට මේ කොරෝනා වසංගතයෙන් කියා දුන්නු.
එහෙමයි.
ඔබතුමාලා මෙතන ඉන්න මගේ කල්‍යාණ මිත්‍රයින් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ජාලාවල දකින්නට ඇති බොහෝ ප්‍රවෘත්ති ඔවුන් මෙතෙක් විශ්වාස කළේ බහුතරය මේ භෞතිකය තමා වටිනාම දේ කියල. එක ධන මම කිව්වොත් ධන කුවේරයෙකුගේ දියණිය මාස කීපයකට ඉස්සෙල්ලා තබපු සටහන. ඔහු ස්පාඤ්ඤ ජාතිකයේ ඇන්ටෝනියෝ. ඔහුගේම විශාල බැංකුවක් පවා තිබුණා ස්විට්සර්ලන්තේ. මේ කොරෝනා වසංගතයට මුහුණ දීලා ඔහුට මොකද්ද කරන්න පුළුවන් උනේ? ඇගේ දියණිය සටහනක් තබනවා. අනේ මගේ තාත්තට මොන තරම් සල්ලි කන්දරාවක් තිබුණත් බැංකුවක් පිරෙන්න, අපේ ගෙදර සේප්පු පිරෙන්න මොන තරම්නම් මගේ තාත්තා මුදල් හරි හම්බ කළාද? අවසානයේ මේ නිකං සබාධමෙන් අපිට ලැබෙන හුස්ම ටික ගන්න බැරුවයි මගේ පියා ජීවිතයෙන් සමුගත්තේ. අදුතරමේ මට ඔහු ළඟ ඉඳලා ඔහුට සමුදෙන්නටවත් අවස්ථාවක් උනේ නැහැ. අපි ලංකාවේ නම් කියනවා ළඟ ඉඳලා වතුර උගුරක් හරි පවන්න තිබුණා නම් කියලා. ඇයි කියනවා? අලු තරමින් මගේ පියාගේ දේහයවත් මට බලන්න පුළුවන් උනේ නැහැ. රජයේ එය අවසන් කටයුතු සිද්ධ කළේ අපිට කිසිම ගරු බුහුමනක් දක්වන්නට ගෞරවනීය සමුදීමකට මගේ පියාට මට අවස්ථාව සැලසුමේ නැහැ. මොකක්ද මේ සල්ලිවලට කරන්න පුළුවන් දේ? මෙච්චර කාලයක් මගේ තාත්තා මේ බැංකු පුරවපු සල්ලි, ඔහු සාමාන්‍ය ධනවතෙක් නෙමෙයි, ඒකයි මම සඳහන් කළේ ධන කුවේරයෙක් කියලා. අපිට මිලියාඩ වලින් බිලියන් වලින් තමයි එතුමාගේ වත්කම් මනින්න
වෙන්නේ.
මෙත්‍රි මහත්මයා, මේ වගේම කතා ප්‍රවෘත්ති අපිට රාශියක් හම්බ වෙනවා බෞද්ධ ත්‍රිපිටකය තුළ. මම කැමති ඉතාම කෙටියෙන් එක් කතා ප්‍රවෘත්තියකට ඔබ රැගෙන යන්න ඔබ බොහෝ විට දන්නා ප්‍රවෘත්තියක් මේ මම මේ නැවත ප්‍රකාශයටපත් කරන්නේ දනිය ගෝපාලගේ සිද්ධි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මාන සමයේ කටයුතු කළ ඉතාමත්ම ධනවත් ව්‍යාපාරිකයෙක්, ඉතාමත්ම සාර්ථක ව්‍යවසායකයෙක්. ඔහු ගොපල්ලෙක් නෙවෙයි, ඔහු ගොපලු ප්‍රධානි. එහි සඳහන් වෙනවා ඔහුට හරකුන් 30,000ක් හිටියා. එයින් 27,000ක්ම එළදෙන්නු. එතකොට ඔහු වර්ෂාන සමයේ මාස 8ක් වගේ තමයි හරකුන් ඒ තන පිට්ටනිවල දක්වාගෙන ගිහිල්ලා වර්ෂාන සමයේ එක තැනකට එනවා. මේ මහි ඒ ගංගාව මුදුනේ ඔහු ඉතාම ලස්සනට ඉතාම ආරක්ෂා සහිතව ගෙයක් හදාගෙන සියලුම අවශ්‍ය කරන ආම්පන්න ආහාර පාන ඔහු කියන විදිහට බත පිසගෙන කිරි දොවාගෙන ඉතාම ශක්තිමත් විදිහට වහලය සෙවිලි කරගෙන සීතල ගෙත ඇතුල් නොවන විදිහට වාතාවුළු දොර ජනෙල් වහලා එහි උෂ්ණත්වය පවත්වාගෙන යන්න ගිනි මොලවලා මේ විදිහට ඔහු හරිම ලස්සන උදාහරණයක් කියනවා. ඔහු භෞතික වශයෙන් මොනතරම් සර්ව සම්පූර්ණයිද, ඔහු මොනතරම් සතුටෙන් ඉන්න කෙනෙක්ද. ඒ නිසා ඔහු උදාහරණයක් නැත්තම් භාව ප්‍රකාශනයක් අපිට කියන්න පුළුවන් භාව ගීතයක් ගායනා කරනවා. මේ සියලු දෙයින් මම ආඩ්‍යයි සමුද්ධිමත්. ඒ නිසා වැස්ස මේඝය මම ඔබට ආරාධනා කරනවා ඔබ කැමති නම් දැන් වහින්න. මෙතන මහත්තයා මේ උදානය භාග්‍යවතුන් වහන්සේගේ දිවකණින් උන්වහන්සේ අහනවා. උන්වහන්සේ දකිනවා මේ දනිය ගෝපාල ඉතාම බුද්ධිමත්, ඉතාම ශක්තිමත්, ඉතාම කාර්යශූර ව්‍යාපාරිකයෙක් ධනවතෙක්. ඔහුට මේ විමුක්ති මඟ අවබෝධ කර ගැනීමට තරම් පුණ්‍යවන්තේ. නමුත් හෙට ඔහුට මහා විනාශයක් වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා උන්වහන්සේ වැඩ සිටි දෙවුරමේ සිට යොදුන් 700ක් දුර දනිය ගෝපාල ඒ විදිහට නිවස සකස් කරගෙන තමන්ගේ අඹදරුවන් සේවක සේවිකාවන් හා සියල්ල ලං කරගෙන ඉතාම ආරක්ෂිතව සිටියේ. උන්වහන්සේ ඒ වෙලාවේ උන්වහන්සේගේ දිව්‍යමය ඥානයෙන් බලලා උන්වහන්සේ මේ දනිය ගෝපාලගේ ඒ භාව ප්‍රකාශනයේට උන්වහන්සේ අහසේ වැඩ සිටමින් තවත් භාව ප්‍රකාශනයක් කරනවා. උන්වහන්සේ බොහොම ලස්සනට කියනවා මම මේ ගිනි සියල් රාගාදී ඒ 11 ගින්නම නිවා දාලා තියෙන්නේ. මගේ නිවස මම සෙවිලි කරලා නැහැ. ඒවා ඔක්කොම දොර ජනෙල් ඒවා විවෘත කරලා තියෙන්නේ. මේ විදිහට නමුත් උන්වහන්සේ ආරාධනා කරනවා මේගහ කැමති නම් දැන් වහින්න කියලා. ඉතින් මෙතන හරි ලස්සන දිග සිද්ධියක් ගාථා හයක් වගේ දෙපැත්තට සාකච්ඡා වෙනවා. මට කියන්නට අවශ්‍ය වෙන්නේ එතකොට මේ ධනිය ඔහු ඉතාම සාර්ථක ධනවතෙක්, ඉතාම බුද්ධිමත් නැනවතෙක්. නමුත් ඔහු මේ භෞතිකයෙන් පමණක් මම අර මුලින් කතා කළ මේ අද අපි මුහුණ දෙමින් සිටින කොරෝනා වසංගතය සමග අපි අත්දකින්න. මොකද සමහරවිට ඔබ දකින්නට ඇති මහා ධනවතුන් ඉතාලියේ හැම ඔවුන්ගේ මහල්වල මහල් නිවාසවල ඔවුන් කොටු වෙලා ඔවුන් ජනෙල් වලින් වීසි කරා මුදල් මොනවද මේ මුදල් වලට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ මේ භෞතික ගැන විතරක් අපි තැකුවෝ හිතුවෝ අපි එහෙම සාර්ථක පුද්ගලයින් බවට පත්වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ මානසික තෘප්තිය නැත්තම් අපේ මේ ආධ්‍යාත්මික ජීවිතය පිළිබඳ අනිවාර්යයෙන්ම සලකා බලන්නට වෙනවා. එහෙම නැත්නම් එය ඉතාම ව්‍යසනයක් අපේ ජීවිතවලට අත්කර දෙනවා. මීට බොහෝ වසර මම හිතන්නේ 10කට වගේ පෙර මේ ජර්මනියේ ඉහළම පෙළේ ජාතික සංචිතයේ ක්‍රීඩා කළ පාපන්දු ක්‍රීඩකයෙක් පිළිබඳ සමහරවිට ඔබ අසන්නතත් ඇති. ඔහුගේ ජීවිතයට එල්ල වෙච්ච යම් හේතුවක්. ඇත්තටම ඉතාම සරල සිද්ධියක්. ඔහු විවාහකේ ඔහුට දරුවන් හිටියේ නැහැ. ඔහු දරුවෙක් හදාගන්න ගත්තා. ඉතින් මේ දරුවා දැඩි ලෙස ගිලන් වුණා. ඔහුට මේක වාවන්නේ නැතුව ගියා. ඔහු සියදු විනසා ගත්තා. මුළු මහත් ජර්මනියෙම ඔවුන්ගේ සංඛ්‍යාලේඛන කියනවා අවුරුදු 100කින්වත් ඒ වගේ ජනගහනයක් ඒ අවමගුලට එකතු වුණේ නැහැ කියලා මිලියන ගණනින් පිරිසක් එකතු නමුත් ඒ තරම් ඔහු ජනප්‍රිය ඉතාම ඉහළ ජනප්‍රියතාවයේ ඉතාම ඉහළ හිණි පෙත්තේ සිටියයි. නමුත් ඔහුට මේ ජීවිතය කළමනාකරණය කර ගැනීමට තිබූ නොහැකියා විශේෂයෙන්ම අපි කතා කරන මේ අටලෝ දහමින් කම්පා නොවීම වගේ කාරණා පිළිබඳ ඔහු ඒ විදිහට ඔහුගේ ජීවිතයෙන් ඔහුට සමුගන්නට සිද්ධ වුණා. ඒ වගේම අපිට බොහෝ මුණ ගැහෙන බොහෝ පිරිස් ඉතාම සුභවාදී ආකාරයට ඔවුන්ගේ ජීවිතය සකස් කර ගන්නා ආකාරයත් අපිට දකින්න පුළුවන්. අවුරුදු 3කට වගේ ඉස්සරලා මගේ පන්තියකට සහභාගි වුණා මැදි බීඒ මහත්මේ. එතුමා මම නිතරම දැක්කා මේ අපි කතා කරන මාතෘකාවල සාකච්ඡාවලට ඉතාම ඌමනාවෙන් ඇහුම්කන් දෙනවා. නමුත් ඔහු ඉතාම දුක්බරව සෝකීව ඉන්න බා. ඉතින් පස්සේ ඔහුට මගෙත් එක්ක කතා කරන්න අවස්ථාව දුන්නා. ඊට පස්සේ ඔහු මට කියපු දේ තමයි අනේ බන්තේ මම මේ වෘත්තියෙන් දඩයක් අරුවේ. මට රජයෙන් දීලා තියෙන වෘත්තිය. මම ඒ ගමක ගොවිපලවල් තියෙන ගමක ජීවත් වෙන්නේ. මම ඒ ගොවිපලට එන සත්තුන්ට වෙඩි තියන්න ඕනේ. ඉතින් දැන් මේක මට හරිම ලොකු බරක්. මම මේ පන්සිල් ගැන ඇහුවා මේ විදිහට හැම සතෙක්ම ජීවිතයට ආසයි කියන ආදරේ කියන කතා. ඒක කොහොමද මම මගේ හිත හදාගෙන ජීවත් වෙන්නේ? හරියටම ඔහු සාකච්ඡා කරා. ඉතින් ඇත්තටම මට විසඳුමක් දෙන්න මොකද මට ඔහුට වෙන්න රැකියාවක් දෙන්න පුළුවන් කොහක්. මම නැවතන කාරණා කරලා සුදුසු තීරණයක් ගන්න. ඊට පස්සේ ඔහු තීරණයක් ගත්තා. මම රස්සාවෙන් අස් වෙනවා. එහෙම රස්සාවෙන් අස් වෙන්න තීරණය කළා. නමුත් මේ ජර්මනියේ එහෙම ලේසි නෑ රස්සාවකින් අස් වෙන්න. කලින් දන්වන්න ඕනේ. එතකොට ඒකට සුදුසු එක ඊළඟට හොයාගන්න ඕනේ. මෙයාට හරියටම මේ කාර්යාල වලින් හිරිහැර කළා. රස්සාවෙන් අස් වෙන්න දෙන්නේ නැතුව. නමුත් ඔහු එයාට පෙන්ෂන් එක දෙන්නේ නෑ. මේ විදිහයි කියලා ඉවර වෙනවා. නමුත් ඔහු අන්තිමට තීරණය කරා කමක් නෑ මට මොනවා නොලැබුණත් කමක් නෑ. මම මේ දඩයක්කාර රස්සාවට මට මොනතරම් ලොකු වැටුපක් හම්බුණත් මට ඊට වැඩිය වටිනවා මගේ සැනසෙල්ල. මම මගේ රස්සාවට ආයුබෝවන් කියනවා කියලා. දැන් ඔහු මෙහෙ තියෙනවා මේ ෆ්ලෝ මාකට් කියලා ඔය පරණ ඇඳුම් රෙදි ඊළඟට ඔය මේ විසිතුරු බඩු වගේ දේවල් එකතු කරලා මාසිකට සැරයක් වගේ ප්‍රසිද්ධ පොළවල් තියෙනවා. ඉතින් ඔහු මට මිත්‍රකවත් මම හරි සතුටෙන් ඉන්නවා. මම දැන් මේ මට හැබැයි පොඩි මොදලක් හම්බ වෙන්නේ. මම මෙන්න මේ දේවල් විකුණනවා එහෙම එකතු කරලා ඉවර වෙලා. ඉතින් නමුත් මම පුතුම සැනසෙල්ලකින් ජීවිතය ගෙවනවා. මට දැන් හොඳට නිින්ද යනවා. මං ලොකු සතුටකින් ඉන්නවා. ඉතින් ඔහු නිතරම මම දැන් මම මේ කරපු පව් කොහොමද බන්ති ගෙවා ගන්න. මං හරියට මේ සතුට මරුවානේ මගේ ජීවිත කාලේ. ඉතින් මම ඔහුට මේ අඟුලිමාල සිද්ධිය වගේ කතාන්තර කියලා. ඉතින් අපි වැඩියෙන් හොඳ කරොත් අපිට අර නරක යටපත් කරන්න පුළුවන් අර ලෝණ සූත්‍රයේ තියෙන ලුණු උපමාවක් මම ඔහුට කියා දීලා. ඉතින් ඒ වගේ මම මේක උදාහරණයක් කිව්වේ. ඒ වගේ ඉතාම විශාල පිරිසක් මේ දහම තුල පුදුමාකාර තෘප්තිය සැනසෙල්ලක් ලබනවා. හැබැයි ඒකට හේතුවක් තියෙනවා. මෙත්‍රි මහත්තයා මම හිතන්නේ මේ යුරෝපයේ ජීවත් වෙන අයට මේ භෞතික ජීවිතය පිළිබඳ අප්‍රමාණ අත්දැකීම් තියෙනවා. ඔවුන් අවුරුදු 16, 17 වගේ වෙනකොට 18, 20 වෙනකොට ජීවිතේ ලබන්න තියෙන බොහෝ අත්දැකීම් විඳ ගැනීම ඔවුන් විඳගෙන තියෙනවා. මම හිතනවා ඒ නිසාම දැන් අපේ වගේ රටවල් වල අපි භෞතික වශයෙන් එහෙම ලොකු තලයක නැති නිසා අපේ බොහෝ පිරිසක් නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ මම ගෙයක් හදාගන්නේ කොහොමද? මම වාහනයක් ගන්න කොහොමද? මගේ දරුවට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙන්නේ කොහොමද? දරුවට රැකියාවක් ගන්න උදව්. ඒ වගේ අපි විශාල සමාජමය ප්‍රශ්න ගොඩකින් බැඳිලා ඉන්නවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කියනවා මේ බොහෝ ප්‍රශ්නවලට මුල මේ දිලිඳුකමයි කියන එක චක්‍රවර්ති වගේ සූත්‍ර දේශනාවන් වල කියනවා. හැබැයි ඒක උන්වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරනවා. මේක නැති බැරිකම දුකක් වන්නේ කාමභෝගී ගිහියන්ටයි. සමහරත්තන්ට නැති බැරිකම ඒ සරලකම අඩුවෙන් සම්පත් පරිභෝජනය කරන්න තියෙන එක සැපතක්. මේ කාමභෝගී ජීවිතයෙන් අත්මිදුණු බොහෝ පැවිද්දන් වගේම ගිහි ඇත්තොත් අපි දකිනවා ඉතාම අඩු පරාසයක් තුළ ඉතාම සැහැල්ලුවෙන් හා සතුටෙන් ජීවත් වෙන ආකාරය. ඉතින් ඒ වගේ මම තව එක උදාහරණයකට ගියොත් වෙලාව කොහොමද?
අපේ හැමෝටම මම ඔබ වහන්සේට සුළු විවේකයක් ලබා දෙනවා. ඔබ වහන්සේ ඉතාමත් වැදගත් තැනකට අපි අරන් ගියා. බොහෝ කාලයක් තමන් කරපු රැකියාව නිසා බොහොම පසුතැවීමෙන් ජීවත් වුණු පුද්ගලෙක් අවසාන වශයෙන් තමන්ගේ හිතේ සැනසීම වෙනුවෙන් තමන්ගේ රැකියාව පවා වෙනස් කරලා ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න උත්සාහ කරා. මම කැමතියි මදක් අපේ උපුල් නිශාන්ත ගමගේ කල්‍යාණ මිත්‍රයා වෙත හැරෙන්න. දැන් අපි කොරෝනා නිසා බොහෝ ගැටලු වලට මුහුණ දෙලා තියෙනවා මේ කාලෙත්. මට පේනවා මම දකිනවා සමහර පුද්ගලයන් බොහෝ මානසික ප්‍රශ්න උඩු දුවනවා, ප්‍රශ්න වැඩි වෙනවා. ඔබතුමාට බොහෝ අත්දැකීම් තියෙන බව මම දන්නවා. ඔබතුමා ගාවට එනවා සමහර අය, සමහරක් අය දුරකථන ඇමතුම් ලබා දෙනවා. ඔබතුමාගේ අත්දැකීම් කොහොමද මේ කොරෝනා පැවැත්ම නිසා, එහෙම නැත්නම් මේ ග්ලෝබල් කොරෝනා එපිඩෙමික් පැන්ඩමික් එක නිසා ඔවුන් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජනතාව කොහොමද මේ සඳහා දක්වන ප්‍රතිචාරය, ඔවුන්ගේ ඇති වෙන බිය, එහෙම නැතිනම් ඔවුන්ගේ ඇති වෙන මානසික අසහනය සඳහා කුමක් කළ යුතුද, එහෙම නැත්නම් මොකක්ද අපි සොයාගන්න ඕනි ධර්මය මේ මොහොතේ? උපුල්නිශාන්ත ගමගේ අපේ කල්‍යාණ මිත්‍රයා.
ඔව්, මේ බොහොම පිං කල්‍යාණ මිත්‍ර මෙත්සිරි හේරත් වෛද්‍යතුමනි, අවසරයි අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ වහන්සේගේ වැඩම කරවීම නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේට ගෞරවයක්. ඉතින් වහන්සේට අපේ ගෞරවය ප්‍රණාමය නැවතත් පුද කරන්නට කැමැති. ඔබහන්සේ සාකච්ඡාවේදී බොහෝම ගැඹුරු තැනකින් පටන් ගත්තා. මේ අද මේ මොහොත, මේ මොහොතට කොනෙකු මක්ද කියන ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නය මේ අපි අහන්නේ නැතිකමයි සියලු අර්බුදවලට හේතුව. මේ අදට කුමක්ද අවශ්‍ය කියන කාරණය වෙනුවට හෙටට මොනවද මොනව ඕනේ වෙයිද කියලා හිතන්න ගියාම තමා මේ ජීවත් වීම අපේ හාඳුරෝ දේශනා කළා වගේ සරල නොවි සංකීර්ණ වෙන්නේ. ඉතින් මේ වෛද්‍යතුමනි, මේ අනපේක්ෂිත තත්වයක්, මේ මෙහෙම මේ වසංගත තත්වයක්, මරණය, මරණය ගේන්නේ කවුද? අපේ ළඟින්ම ඉන්න අය. ඉතින් එසා ළඟින්ම ඉන්න අය දිහත් බලන්නේ බලන්ට වෙලා තියෙන්නේ මේ මාර දූතයන් විදිහට, දේව දූතයන් හිටිය පවුලෙම අය මාර දූතයන් විදිහට පේන කාලයක් අසල්වැසියන් මේ මරණය අරන් එනවා. එහෙම නැත්නම් තමන් ගැනත් එහෙම හිතෙනවා, මම කාටවත් මරණය ගෙනියයිද, මා නිසා කාට හරි වසංගත තත්ත්වයක් ඇති වෙයිද. දැන් මේ විදිහට අපි කාටත් ඉන්න වෙලා තියෙන්නේ කවදාවත් අපේ ජීවිත කාලේ හිටිය නැති ලෝකික. මෙහෙම ලෝකෙක අපි හිටියෙත් නැහැ, මෙහෙම ලෝකෙක අපිට ඉන්න වෙයි කියලා හිතුවෙත් නැහැ. දැන් මේ තමයි ලොකුම ගැටලුව, මේ අනපේක්ෂිත ස්වභාවය. අපි හිතුවා ලෝකය කියන්නේ අපිට හිතන හිතන වෙලාවට එළියට බහැලා හිතන හිතන තැනකට යන්න පුළුවන්, හිතන හිතන අය ඇසුරු කරන්න පුළුවන් තැනක්. ලෝකය අපි දැක්කේ සැනකෙළියක් වගේ, කානිවල් එකක් වගේ. ඉතින් හැබැයි ලෝකය කියන්නේ මේ වසංගතයක් කියන කාරණය, ලෝකය කියන්නේ හිරගයක් කියන කාරණය, ලෝකය කියන්නේ මරණය කියන කාරණය. දැන් මේ පොතක නොකීවත් නොලිව්වත් පොතකින් නොකීවත් තේන්ට දැනෙන්ට අත්දකින්ට වෙලා තියෙනවා. දැන් මේ කාරණය මේ කාටත් බොහොම ප්‍රබලව දැනෙනවා, විශේෂයෙන් ලංකාවේ සිටින ඇත්තන්ට. මොකද අපේ සමාජය මේ සාමූහික සමාජයක්. යුරෝපයේ නැත්තම් බටහිර ලෝකයේ වගේ අර පුද්ගලයා කේන්ද්‍ර කරගත්ත සමාජයකට වැඩිය සාමූහික සමාජයක්. අපිට පවුලක්, ඊළඟට දූ දරුවන්, මුණුපුරන් මිනිබිරියන්, නැන්දලා මාමලා, ආච්චිලා සීයලා, අසල්වාසීන් හතර වර්ගයේ. දැන් මේ විදිහට මේ සාමූහිකත්වයට මුල් දෙන සමාජයක්. එහෙම සමාජයකට මේ තදින්ම බලපානවා. අපිට තනි වෙලා ඉඳලා පුරුදු නැහැ. ගෙයක් ඇතුලේ මාස ගණන් අවුරුදු ගණන් ඉඳලා පුරුදු නැහැ. ඉතින් මෙය දැඩි මානසික පීඩනයකට හේතු වෙලා තියෙනවා. ඒ පුපුරා යන අවස්ථා තිබෙනවා. තමන්ටත් මේක දරා ගන්න බැහැ, ඒ අනිත් අයටත් දරා ගන්න බැරි වුණාම දෙපැත්තෙම පුපුරලා යනවා. දැන් මේ ඊළඟට මේ අපේ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය තමයි මේ ප්‍රශ්න ගැටලු අසහන වලින් පලා යන ගතිය, පැනල යන ගතිය. ඒවට මුහුණ දෙන එක, මුහුණ දීලා තේරුම් ගැනීම, තේරුම් අරගෙන මුල හොයාගන්න එක, මුලින් විසඳගන්න එක කරන්නේ බොහොම ටික දෙනයි. බහුතරයක් කරන්නේ සාමාන්‍යයෙන් ගැටලුවකින්, ප්‍රශ්නකින්, අසහනයකින් බේරිලා යන එක, පලා යන එක. දැන් මේ ඉතින් මේ එක තැනක පිරිසක් ඉන්න එක මුලදී හොඳයි. නමුත් ටික දවසක් යනකොට ඔවුනොවුන්ගේ අඩුපාඩුකම් පේන්න පටන් ගන්නවා, හිතපු කෙනා නෙවෙයි කියන එක තේරෙන්න පටන් ගන්නවා, මුලදී පෙන්නුව විදිහ නෙමෙයි කියන කාරණයක් පේනවා. දැන් මේ සියල්ල නිසා මේ එකට ඉන්න අමාරු තැනක් එනවා. කොච්චර හිතවත් වුණත්, කොච්චර ආදරයේ සෙනෙහස තිබුණත්, මේ කීප දෙනෙකුට මේ පණට පණ වගේ හිටියත් සදාටම එකට ඉන්න අමාරුයි. පොන්චි හරි මේ ඈත්වීමක් අවශ්‍යයි. මේ සුහදතාවයේ සම්බන්ධතා ඥාතිකම් දිගට තියාගන්න නම් ඒක තමයි සාමාන්‍ය මනුස්සකම. එකට ඉඳ ගියාම නුරුස්නාකම්, නොගැලපීම්, හැලහැප්පීම් ඇති වෙනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් එහෙම වෙනකොට ඔය ගෙදරින් එළියට බහලා ගිහිල්ලා ටිකක් ඇවිදලා වෙන ගෙදරක ඉඳලා අපහු වෙන්න පුළුවන්. අම්මයි ගෙදර ගිහිල්ලා තාත්තයි ගෙදර ගිහිල්ලා. දැන් එහෙම තමයි පුරුදු වෙලා හිටියේ. හැබැයි දැන් එහෙම කරන්න බෑ. එකට ඉන්න වෙනවා. දැන් එහෙම ඉන්න වුණහම අන්න ගැටුම් ඇති වෙනවා. ඉතින් මේ තමයි මේකේ තියෙන ඍණපැත්ත වැඩිපුර බහුතරය. හැබැයි මට කියන්න සන්තෝසයි මේ මයිත් එක්ක සමහර දෙනෙක් ස්වල්ප දෙනෙක් කියූ කාරණයක් මේ අපිට එකට ඉන්න පුළුවන් කියන එක කොරෝනා අපිට කියලා දුන්නා කියලා. අපි හිතුවේ අපිට එහෙම එකට ඉන්න බෑ කියලා. අපි රස්සාවට යන්න ඕනේ. එතකොට පැය 10ක් 12ක් ගෙයින් එළියට ඉන්නේ. එතකොට ගේ ඇතුළේ ඉන්න ටික වෙලාවයි අපි නිදිය ගන්නවා. එතකොට මේ දවසකට පැය 2 3යි. ඒක නිසා අපි රණ්ඩු නොවි ඉන්නවා, අපි සාමයෙන් ඉන්නවා කියලා හිතන් හිටියා. එකට ඉන්න උනොත් ඒක බැරි වෙයි කියලා. හැබැයි දැන් අපිට තේරෙනවා, අපිට අපිව තේරුම් ගන්න පුළුවන්. මට අනිත් කෙනාව තේරුම් ගන්න පුළුවන්. පිටින් මොනව පෙවුනත් ඇත්තටම හිත ඇතුලේ කොච්චර ආදරයක්, දයාවක්, ලෙන්ගතුකමක් තියෙනවද කියන එක මේ කොරෝනා අපිට කියලා දුන්නා කියලා. ඉතින් මේක බොහොම සුභවාදී, ධනවාදී, ධනාත්මක කාරණයක්. මේ කොරෝනා වල තියෙන භයානකම කොහොම වුණත් මේ අපිට පවුලක් විදිහට ගෙයක් ඇතුලේ සමගියෙන් සාමයෙන් ඕනවුන් තේරුම් අරගෙන ඕනවුන්ගේ නිදහසටත් ඉඩ දෙමින් සහ අගය කරමින් ඉන්න පුළුවන්කම. ඒකට ලොකු කුසලයක් තියෙන්න ඕන, හැකියාවක් තියෙන්න ඕන. ඒක භාවනාවක්. ඉතින් ඒ භාවනාව දැනගෙන හරි නොගෙනගෙන හරි කෙරිලා තියෙනවා කියන එකයි මේ කොරෝනා පිට ඒ භාවනාව කරන්න බල කරලා තියෙනවා කියන එකයි මට කියන්න තියෙන්නේ.
හොඳයි, මම හිතන්නේ බොහොම වැදගත් දැනකට ගෙනෑවා. මේ කොරෝනාවේ ගැන අපි හැම වෙලාවම පසුතැවෙනවා, කලකිරෙනවා, එපා වෙනවා. ඒ වගේම ළඟපාතම ඉන්න අය සැක කරනවා. දැන් උපතුමා කිව්වා වගේ මම කොහොමද ගිහිල්ලා වැඩ කළා ගෙදර ආපුවාම මට සරමක් ගෙනත් දෙනවා. මගේ ඇඳුම් ටික ඔක්කොම එතනින් මාරු කළාද මම ඇතුළට එන්න ඕනේ. ඉතින් මේ සැක කිරීම නිසා ඒ අතර මේ අපි එකට ඉන්න පුරුදු වෙනවා. එහෙම නැත්නම් අපිට එකට ඉන්න පුළුවන්කම ලැබෙනවා කියන එක බොහොම වටිනා පණිවිඩයක් කියලා මට හිතෙනවා. අපි නොදන්න අපි එකිනෙකා අතර තියෙන හිතවත්කම්, යාළුකම් සහ දරා ගැනීම හැකියාවන් අපේ වැඩි වෙනවා කියලා ඔබතුමා ඉතාමත් වැදගත් සංදේශයක් තමයි අපිට කිව්වේ. මම තවදුරටත් ඔබතුමාගෙන් අහන්න කැමතියි, දැන් මෙවැනි තත්ත්වයක් තුළදී අපි දැන් අපේ මාතෘකාව ගැන කතා කරොත් අපි අද කතා කරන්නේ අප අදලව සොයන දහම. අපි කුමන ආකාරයෙන් මෙවැනි සිද්ධියකදී ප්‍රතිචාර දැක්විය යුතුද? ඒක බොහොම ලොකු උත්තරයක්. ඉතාමත් සරලව කියලා දෙන්න පුළුවන් නම් මේ කෙටි කාලය ඇතුළත කුමක්ද අපි කළ යුත්තේ?
ඔව්, අපේ හාමුදුරුවන් වහන්සේ ඒ ඔබතුමාගේ ප්‍රශ්නයට බොහොම ධාර්මික, ධර්මානුකූල පිළිතුරු කීපයක් අපිට දුන්නා. තමයි සරලකම කල කරලා තියෙනවා මේ කොරෝනා, නැත්තම් අවධාරණය කරලා තියෙනවා සරල වෙන්න, පුළුවන් තරම් සරල වෙන්න. එතකොට ඒ කියන්නේ මේක පිළිගන්න, මේ තියෙන සීමා, මේ කරන්න බැරි දේවල් බැහැයි කියලා පිළිගන්න. දැන් මේක තමයි අමාරුම දේ. මෙහෙම කරන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. කවුද? තණ්හාව. තණ්හාව කවදාවත් මේ සීමිතයකින් සතුටු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. සරල වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කළා වගේ මේ සාමාන්‍ය ලෝකයේ අපේ හාමුදුරනේ මේ යුරෝපයේ විතරක් නෙවෙයි මේ මුළු මිනිස් වර්ගයාම මේ භෞතිකයේ තමයි සරණ ගිහිල්ලා තියෙන්නේ. සරණ යන්නේ මේ ලෞකික ස්වභාවයන්, ලෞකික දේවල්. ඉතින් ඒක තවත් එහාට ගිහිල්ලා චෛතසික මට්ටමින් කිව්වොත් කොයි සාමාන්‍ය කොයි මිනිස්සයත් තණ්හාව තමයි සරණ ගිහිල්ලා තියෙන්නේ. ඒ හොඳින් හෝ නරකින් තණ්හාව තමයි සරණ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මිනිස්සෙක් හිතනවා මේ තණ්හාව තමයි අපිට තියෙන එකම පිහිට, එකම ආරක්ෂාව, එකම සතුට. මට සතුට ලැබෙන්නේ මම කැමති දේ ලැබුණොත්. මේ කැමති දේ කියන්නේ මම තණ්හා කරන දේ ලැබුණොත් තමයි මට සතුට. මට ආරක්ෂාව තියෙන්නේ එතන. පිහිට තියෙන්නේ එතන, ගැළවීම තියෙන්නේ එතන. මේ තණ්හාවෙන්. ඉතින් මේ තණ්හාව අපි ඔය එක්කන් ඇවිල්ලා කරකෝලා තෑරලා තණ්හාව දැන් හොයාගන්නවත් නෑ. අහල පහලක අපේ උදව්වට ගැළවීමට අපි අසරණ වෙලා තියෙනවා. දැන් මේ වෛද්‍යතුමනි, මම පොඩි උදාහරණයක් කියන්න කැමතියි. මේ දවසක් මෙහෙට ආවා නිල්ලඹ මධ්‍යස්ථානයේට මේ නේවාසිකව භාවනා පුහුණු වෙන්න මේ ප්‍රංශේ ඉඳලා තරුණෙක්. මැදිවියේ කෙනෙක් ටිකක් තරුණ වියේ ඉන්න. ඉතින් එතුමා ඇවිල්ලා ටිකක් කතා බහ කරලා මා දුන්න අයදුම්පත පුරවන්න, මේ නේවාසික වීමේ අයදුම්පත. ඉතින් ඒකේ නම, ලිපිණය, වයස, විදේශ ගමන් බලපත්‍රාංකය, දැන් ඔය විස්තර දියලා කලින් භාවනා කරලා තියෙනවද, දැන් ඔය වගේ විස්තර ටිකක් තියලා අන්තිමට අහන ප්‍රශ්නයක් තියෙනවා. මේ හදිසියකදී දැනුම් දිය යුතු කෙනාගේ නම, ලිපිණය, දුරකථන අංකය කියලා. ඉතින් මෙතුමා අර ටික ඔක්කොම පුරවන් ඇවිල්ලා මෙතන නැවත්තලා දැන් ඒ නමයි, ලිපිණයයි, දුරකථන අංක, විදේශ ගමන් බලපත්‍ර අංක, මේ ටික ඔක්කොම ලියලා අර හදිසියකදී කාටද දැනුම් දෙන්නේ කියන තැන එතන පුරවන් නැතුව සෑහෙන වෙලාවක් කල්පනා කරා. කල්පනා කරලා එතුමා ඇහුවා මේක පුරවන්නම ඕනේද කියලා. ඉතින් මං කිව්වා අනිත්‍යක නැතත් මේක නම් පුරවන්න වෙනවා. මොකද හදිස්සියක් ඔබතුමාට මොකක් හරි කරදරයක් වුණොත්, අනතුරක් වුණොත්, අසනීපයක් වුණොත් අපි කාට හරි කියන්න ඕනේ ඒක. ඉතින් ඒ කාටද කියන්නේ? ඉතින් එතුමා එතකොට බොහොම මූණ බැරෑරුම් කරගෙන කියනවා, එහෙම මට මම අසරණු වෙලාවක මට කියන්න කවුරු හරි ඉන්නවා නම් මම ප්‍රංශේ ඉඳලා නිල්ලඹට එන්නේ නැහැ කියලා. එහෙම අසරණ වෙලා කරදරයක වැටුනහම මට මේක කියලා ගොඩෙන්ට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලෝකෙ කොහේ හරි මම නිල්ලඹට එන්නේ නැහැ ප්‍රංශේ ඉඳලා. ඉතින් මෙතන කාගේ හරි නමක් ලියන්න ඕන නම් බුදුහාඳුරු කියලා තමයි මට ලියන්න වෙන්නේ කියලා එහෙම්ම එතුමා කිව්වා. ලියන්න වෙන්නේ බුදුහාඳුරු කියලා. ඉතින් මේ මම ඒක ඇත්තටම මට එවලේ තේරුණා මෙතුමා මේ ලොකු දහමක් මට කියලා දෙන්නේ ආපු ගුරුවරයෙක් කියලා. මෙතන ඉතින් මේ කාර්යාලයේ ඉදිරිපසම මේ අපිට එහෙම හිතෙනවද, අපි කරදරයක වැටුනහම අසරණ වෙච්ච වෙලාවක මේ අපි හිතනවද මේ බුදුහාමුදුරුව විතරයි මට ඉන්නේ පිහිට වෙන්න, දහම විතරයි? එතකොට මොන වගේ දහමක්ද මේකට මෙතෙන්ටි අදාළ වෙන්නේ, මොන වගේ දහමකින්ද මට ගොඩෙන්න පුළුවන් කියලා අපි ඒ පැත්ත හොයනවද? එහෙම නැත්නම් තව තවත් මේ ලෞකික ලෝකේ, එහෙම නැත්නම් මිත්‍යාවන්ගේ පීඩ හොය හොය යනවද? ඉතින් මේ ඔබතුමා බොහොම සරල කෙටි උත්තරයක් ඉල්ලුවේ මේ වගේ අවස්ථාවක දහම, අපි වැඳපු දහම, අපි වැඳලා හිස්මුදුනෙන් වඩම්මපු දහම හදවතින් ජීවිතයට අදාළ කර ගැනීම හැර වෙන සරණක් පිහිටක් අද ලෝකෙට නැහැ.
හොඳයි, අපේ ස්වාමීන් වහන්සේ වගේම උපුල් නිසන්ත අපේ කල්යාණ මිත්‍රයා එකම ආකාර උත්තරයක් එකම උත්තරේ දෙවිදියකට කියලා දුන්නා. මං හිතන්නේ සරලකම සහ ධර්මය තුල හැසිරෙන්න, ධර්මයේ ප්‍රායෝගික වෙන්න සරලවන්න පුළුවන් තරම්. හොඳයි, මම හරි අකමැති අපේ ස්වාමීන් වහන්සේව අත්තරින්න. මං හරි සතුටුයි නැවතත් ඔබ වහන්සේ වෙතට හැරෙන්න. මා දන්නවා ඔබ වහන්සේ බොහොම සමාජ කටයුතු වල යෙදෙනවා. මම ක්‍රියාකාරී දැන් ඔබ වහන්සේගේ නිල සුදුසුකම් බැලුවොත් ඔබ වහන්සේ බොහොම නැවත වතාවක් කිව්වොත් එහෙම මේ සරසවි යොහනස් ගැටන්බර්ග් සරසවි කතිකාචාර්ය ශ්‍රී ලංකා බෞද්ධ බාල විශ්වවිද්‍යාලය ජර්මන් ආයතනයේ අංශාධිපති ජර්මන් ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති ගොඩක් වැඩ කරන අතරේ කරුණා සමාධි ආයතනයේ නමින් ආයතනයක් ආරම්භ කළා කියලා මා ඒ ආයතන ගැන කියව අපිට යමක් කියන්න පුළුවන්ද මේ ආයතන ගැන වහන්සේ
බොහොම පින් අපේ මෙච්චරි හේරස් මාත්මය ඊට ඉස්සෙල්ලා මම කියන්න කැමති මම වඩාත්ම ප්‍රිය කරනවා මේ ජර්මනී කොහේට ගියත් ඕනෑම තැනකදී මාව හඳුන්වා දෙන්නේ බන්තේ පුණ්‍ය රතන කියලා. ඒ හොඳටම ඇති. මොකද මේ අපි අද බොහෝ අර්බුද අපි මේ විශේෂයෙන් කුටුම්බයන් තුළ එදිනදා ජීවිතය තුළ ඇති කරගෙන තියෙනවා මෙන්න මේ තනතුරු හා තත්ත්වයන් පටලවා ගැනීම තුළ. ඇත්තම අපි මම අර පටන් ගත්තෙත් ඒකයි ගණේගම නායක හාමුදුරුවන්ගේ ප්‍රකාශයකින්. අපි ඇත්තටම ප්‍රකෘති තත්ත්වයන් තුළ නෙමෙයි බොහෝ විට ජීවත් වෙන්නේ. දැන් අපිට උසාවියකදී නීතිඥවරු ඒ වගේම රෝහලකදී වෛද්‍යවරු සහ හෙදියන් වැඩබිමකදී ඉංජිනේරුවන් ඒ වගේම වෙනත් වෙනත් රජයේ ආයතනවල හමුදා පොලිසිවල ඒ නිලයන් අපිට මුණ ගැහෙනවා. එතකොට සමහර කෙනෙක් මේ නිලයන් සහ ඒ තත්ත්වයන් වැඩ ඉවර වෙලා ගෙදර එනකොටත් ගෙදරටත් අරගෙන එනවා. ඉතින් සමහර කෙනෙක් හැසිරෙන්නේ පොලිසිය විදිහට ගෙදරදී. සමහර කෙනෙක් හැසිරෙන්නේ ගෙදරදී නීතිඥ වෘත්තියේ විදිහට. සමහර කෙනෙක් ඒ හමුදාවේ නිලධාරියෙක් විදිහට. ඉතින් අර ඔබතුමා කලින් මතු කරපු ප්‍රශ්නේ අපි දැන් කාලයක් මේ ලැහුඟක් තියෙන්නේ හෝම් ඔෆිස්නේ. දැන් ගෙදර තමයි ඉන්නේ. දැන් අපිට මේ කොරෝනාව ඉඩක් ලැබලා දුන්න ආයෙත් මේ ප්‍රകൃතියට යන්න. දැන් අපිට පේනවා නෝනායි මහත්තයයි දෙමව්පියෝයි දරුවෝයි අර ඥාති සම්බන්ධකම් ඒ විදිහට. ඉතින් මේකත් මම හිතන්නේ මේ බොහොම හොඳ තත්ත්වයක්. දැන් අපේ මෙත්සිරි මහත්තයා මේක සමහර කෙනෙක් බලාපොරොත්තුත් වෙන මේ තනතුරු සහ නම්බුනාම මේ අපි බලාපොරොත්තු වෙන්න ඇති එකම තැන තමයි පන්සලේ බණ මඩුව. පන්සලේ බණ මඩුවට එනකොට මේ අර නිලතල මේ ගම්මුල දයනිද කවුද කොහොමද කියලා නැහැ. කවුරුත් පැදුරු අරගෙන ඇවිල්ලා ඔක්කොම එක වගේ ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. ඇවිල්ලා අර විදිහට ඉඳ ගන්නවා. ඉතින් මම හිතනවා මේ මම මේ ධම් සභාවටත් සම්බන්ධ වුණේ මගේ සියලුම ඔබතුමාව මතක් කරපු තනතුරු පැත්තකින් තිය. ඉතින් මම හිතුවා ඔය තනතුරු අරගෙන ආවොත් නම් මට මේගොල්ලොත් එක්ක ලං වෙන්න බෑ. මම ඔබතුමාට මං හිතන්නේ කලනුත් කීවර අර අචාන්තා හමුදුරු කියපු කතාවකුත් මේ හොඳයි. ඉතින් ඔබතුමා මේ අහපු නිසා මගේ මෑණියෝ 2003 අවුරුද්දේ හදිසියේ අභාවයට පත් වෙන්නේ. මගේ මෑණියෝ අවසාන කාලේ ජීවත් වුණේ මගේ සහෝදරියන් ළඟ කොළොන්නරුව ඉතාම දුෂ්කර ප්‍රදේශයක් දිඹුලාගලනුත් එහා. මම ඒ ගම්වල ජීවත් වෙලා නැහැ. මගේ උපන් ගම වාරියපොළ. නමුත් මං අවුරුදු 11 වගේ හැදින වැඩුණේ ගම් පහ. ඊළඟට මගේ මේ මෑණියන්ගේ මල ගෙදරට ගිහින් මම දවස් කීපයක් ගෙදර ඉන්නකොට මට දැනගන්න ලැබුණා මේ මගේ මෑණියෝ එහෙම ලොකු ආදායමක් ලැබිච්ච කෙනෙක් එහෙම නෙමෙයි. හරිම සරල කාන්තාවක්. ඉතින් අර අපින් මොනවා හරි අම්මට දුන්නා නම් ඒ හැම දෙයක්ම වගේ මේ අපිටත් වඩා අමාරුවෙන් ජීවත් වෙන දරුවන් වෙනුවෙන් විශේෂයෙන් අම්මා දීලා තියෙනවා. මට ඒ පවුල් කීපයක් හම්බ වෙලා ඒ මල්ලගෙදරදී මල්ලගෙදරින් පස්සේ බොහොම කනගාටුවෙන් කතා කළා, අනේ අපිට තිබිච්ච ලොකු හයියක් නැති වුණා කියලා. ඉතින් මම ඒ වෙලාවේ කල්පනා කරා, ඇත්තට මම හරියට මෙච්චර මහත්තයා දුක් වුණා. මම මලගෙදරට ගිහිල්ලා ජර්මනියේ ඉඳලා පැයක් විතර එනකම් මම මේ හයියෙන් ඇඬුවා. මම ඒ ප්‍රවෘත්තිය දැනගත්ත මොහොතෙත් මම පැය භාගයකට වැඩියේ මෙහෙදි පන්සලේදී ඇඬුවම් කළේ. ඒක මට හරියම දරාගන්න, මම හරියට මරණය ගැන බන කියලා තියෙනවා, අනිත්‍ය ගැන බන කියලා තියෙනවා. නමුත් මට පෞද්ගලිකව එහෙම දෙයක් එකපාරට දරාගන්න හරි අපහසු වුණා. ඉතින් මම හිතුවා මට හරියට උපකාර වුණා මේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීමක්. උන්වහන්සේ අපිට කියා දෙනවා අපේ හිතේ ස්වභාවයක් තියෙනවා, එක මොහොතක සිතිවිලි දෙකකට පවතින විදිහක් නැහැ කියලා. ඉවරයි. ඒ නිසා තමයි උන්වහන්සේ හැම වෙලාවෙම අපිව උනන්දු කරවන්නේ. අපිට ඒ වගේ ඍණාත්මක සිතුවිල්ලක් අදහසක් ආපු වෙලාවක අපි උත්සාහවත් විය යුතුයි, අපි සතිමත් විය යුතුයි ඒ අදහස සිතුවිල්ල ධනාත්මක පැත්තකට හරව ගන්න කියලා. ඉතින් මම හිතුවා මගේ මේ සන්තාපයේ දුක අම්මගේ වියෝවීමත් එක්ක ඇතිවෙච්ච තුනී කරගන්න තියෙන එකම මග මේ අම්මා පටන්ගත්ත දේවල් මම පුළුවන් විදිහට කරන්න ඕනේ කියලා. ඉතින් මම 2004ෙම ආරම්භ කළා. මට ලැබෙන පිරිකර වශයෙන් මෙහෙ අපිට මුදල්නේ හම්බ වෙන්නේ. ඉතින් ඒ විදිහට ළමයි කීප දෙනෙක් තෝරගෙන උදව් කරන්න පස්සේ මේක ටිකක් ප්‍රසිද්ධ වුණා. මගේ ජර්මන් හිතවතුන් මේකට එකතු වුණා. ඉතින් මම මුලින්ම ළමයි 6 දෙනෙක් ගත්තේ ඇත්තට මේ දිබුලාගල ප්‍රදේශයෙන්. පස්සේ මේක 20 30 වෙලා ඊට පස්සේ 50 60 වෙලා මම දිගට දිගට ගියා. ඉතින් අපිට පස්සේ මේක රජයේ ආයතනයක් බවට පත් කරගන්න වුණා. මොකද අපිට මෙහෙ මුදල් එකතු කරන්න බෑ පුද්ගලිකව ඒ වගේ දෙයකට. ඉතින් අපි ජර්මනියෙත් ලියාපදිංචි සංවිධානයක් හැටියට, ඊට පස්සේ ලංකාවෙත් පාර්ලිමේන්තු පනතකින් සම්මත ආයතනයක් හැටියට ආරම්භ කරලා ඉතින් අපිට පුළුවන්කම ලැබුණා අපේ රට වෙනුවෙන් ඉගෙනීමෙහි උනන්දුවක් දක්වන දුෂ්කරතා තියෙන, ආර්ථික දුෂ්කරතා තියෙන දරුවන් වෙනුවෙන්, ඒ වගේම නිවාස නැති අය වෙනුවෙන්, වැසිකිලි කැසිකිලි පහසුකම් නැති අය වෙනුවෙන්, ඒ වගේම ලදරු පාසල් කීපයක් ඔය විදිහට අපිට සමාජ සේවාවන් රාශියක් සිද්ධ කරන්න ලැබුණා. ඉතින් මෙච්චරි මහත්තයා, මම මේ කතාව හුඟක් මගේ හිතවතුන්ට කිව්වා. මොකද මෙහි තියෙන ලොකුම ප්‍රශ්නය කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ මේ යුරෝපා සංස්කෘතිය තුළ හරිම අඩුයි සැනසෙන්න තියෙන මග. දැන් අපි නම් 3-7 දවසේ දාන දෙනවා, 3 මාසේ දාන දෙනවා, අපිට බලාපොරොත්තුවක් තියෙනවා නැවත සසරදී මුණ ගැහෙයි කියලා. මේ වගේ අපේ හිත සනස ගන්න පුළුවන් විධි ක්‍රම රාශියක් තියෙනවා. දැන් මම අදටත් දන්නවා මගේ හිතවතුන් කීප දෙනෙක් ඉන්නවා මට සමහරවිට ආරාධනා කරනවා මේ දවල් කෑම වේලකට එහෙම. ඉතින් ඒ වෙලාවේදී මේ තව එක්කෙනෙකුටත් වැඩිපුර පිඟානක් මේසුවේ තියලා තියෙනවා. මම ඉතින් සභා දවස්වල ඇහුවා මේ තව කවුරුත් එනවද කියලා, නෑ කියලා. මම ඇයි මේ පිඟානක් මේ ලෑස්ති කරේ? ඒ මගේ නැතිවෙච්ච මහත්තයට, නැත්නම් ඒ මගේ නැතිවෙච්ච දුව වෙනුවෙන් ඔන්නඔහොම කියලා මේ අවුරුදු ගානක් ගෙහෙලි. එක්කෝ ඒගොල්ලෝ දවස ගානේ සොහනට යනවා. ඉතින් හරිම දුකෙන් එතන සුද්ධ කරනවා, මල් ටිකක් හිටවනවා, අඬනවා, ආයෙනවා, ආයති ළඟ මාසය යනම ওই විදිහට මේ මිනිස්සුන්ට මෙහි මම එකයි කියේ අර සැපෙමින් දුක් විඳිනවායි කියලා මේ හරි අඩුයි. ඉතින් මම ඒ බොහෝ දෙනෙකුට කිව්වා මෙන්න මගක්. ඉතින් ඔයාලා ඒ වගේ දුක් වෙවි, පශ්චාත්තාප වෙවි ඉන්න එපා. එයා කරපු මොනවා හෝ හොඳ දෙයක් තිබුණා නම් තෝරගෙන ඒ හොඳ දේ ඔයාලා තවදුරටත් කරගෙන යන්න, පවත්වාගෙන යන්න. එහෙම නැත්නම් තව කාට හරි ඔයාලා ඒ වෙනුවෙන් උදව්වක් කරන්න, තව ජීවිතයක් ජීවත් කරවන්න උනන්දු කරවන්න කියලා. ඉතින් ওই විදිහට බොහෝ පිරිසක් අපිත් එක්ක එකතු වුණා. ඉතින් ඔබතුමා බොහොම පිං ඒ කාරණාව සිහිපත් කරලා ඒ පිළිබඳ වචන කීපයක් මතක් කරන්න අවස්ථාව සලසා දුන්නත්
බොහොම පිං සිද්ධ වෙන අපේ ස්වාමීන් වහන්සේ අපි දැන් මේ මොහොතේ සිට අපේ අසන්නන් වෙනුවෙන් අපේ ප්‍රශ්න ඇසීමට අවස්ථාව සලසා දෙනවා විශේෂයෙන්ම මට තව ප්‍රශ්න කීපයක් අපි හම්බුනේ යන්න තියෙනවා ඒ අතර මේ වැඩසටහන සඳහා කැප වෙන දරදියා දින නිල්ලඹ ප්‍රකාශන මණ්ඩලයේ සමාජික මහත්ම මහත්මයන් සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. මේ ප්‍රධාන දරදියා දින සුජන්ති මහත්මිය ඇතුළේ කණ්ඩායමට ඒ අතර අපට ලැබුණු එක ප්‍රශ්නයක් මම කැමතියි සඳහන් කරන්න. ඒ ප්‍රශ්න අතරින් අපි මේ මොහොතේ අසරණ වෙලා ඉන්න බව පේනවා සමහර අයගේ ප්‍රකාශනල හැටියට. නොයෙක් ආකාරයේ ආගම පිළිබඳ මොකද්ද නිවැරදි මාර්ගය කොහෙද යන්න ඕනි කියලා අපි සොයාගන්න බැරි තත්ත්වයක ඉන්නවා. අපි කොමක්ද කළ යුත්තේ? එහෙම නැතිනම් අපේ අරමුණ වෙන්න ඕනි එක මාර්ගයක් අනුගමනය කරමින් එහි ප්‍රායෝගික වේදීමද එහෙම නැත්නම් සොයමින් නැවැදීමද? මේක මේ එක මහත්මයෙක් ඉදිරිපත් කරපු ප්‍රශ්නයක්. මම කැමති මේ ප්‍රශ්නෙට කිසියම් ආකාරයක උත්තරයක් පළමුවෙන්ම අපේ උපුල්නි ශාන්ත කල්යාණ මිත්‍රයාට ඉදිරිපත් කරන්න මේ ප්‍රශ්නය.
අපි අසරණයි කියන කාරණය වඩා දැනෙනවා මේ කාලේ. ඉතින් ඒක මේ කාලේ ප්‍රශ්නයක් නෙමෙයි. කොහොමත් අපි සංසාරේ ඉන්නම් ඉන්නේ අසරණයි තමයි. හැබැයි සංසාරේ ඉන්න බව අපිට අමතක වෙච්ච කාලෙක මේ අසරණ බවත් අමතක වෙලා යනවා. දැන් අපි ඉන්නේ සංසාරේ කියන කාරණය මේ දවස්වල හොඳට මේ දැනෙන නිසා අසරණ බවත් දැනෙනවා. ඉතින් මේ දෙක එකට යන්නේ. සංසාරේ සරණක් නැහැ. සංසාරේ ඉන්නම් ඉන්නේ අපි අසරණයි. ඒක තමයි ඇත්ත. ඉතින් එතන අපිට යම් යම් මේ විශ්වාසයන් හදාගන්න පුළුවන්. මට මේ දෙයින් පිහිටක් වෙයි, අර දෙයින් පිහිටක් වෙයි, අතනින් පිහිටක් වෙයි, අර මන්ත්‍රයෙන් පිහිටක් වෙයි, මේ පූජාවෙන් පිහිටක් වෙයි කියලා. ඒයින් තාවකාලික මානසික සහනයක් ලැබෙන්නත් පුළුවන්. දෙහිම කවදත් ඉතින් ඒවා නේ වැඩිපුර මේ ආකර්ෂණීය වුණේ. හැබැයි මේ දහමට අනුව නම් මේ අනාරක්ෂිත බව තමයි ඇත්ත කියලා පිළිගන්න පුළුවන් නම් මේ හැම දෙයකම මොනවා තිබුණත් මොන කොපමණය හිටියත් ඇත්ත මොකද්ද? අපි අනාරක්ෂිතයි. දැන් මේ කාරණය දහමේ අවසරයි අපි හඳුරන්නේ. මට හිතෙන රට්ටපාල සූත්‍රයේ කියනවා මේ අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මේ අපි අසරණයි. මේ ගැලවුම්කාරයෙක් නැත මේ ලෝකෙ කියලා. ගලව ගන්න කෙනෙක් නැත. අපි අසරණයි. ඉතින් මේ දැන් එතනදී අපි මේකේ ඇතුළේ ඉඳගෙන සරණක් පිහිටක් අපි හොයනවා නම් අපි මේ මෙතන අපි ගැටුමක් හදා ගන්නවා. මේ අනාරක්ෂිත බවත් එක්ක අපි ගැටුමක් හදා ගන්නවා. මේක මෙහෙම වෙන්න බෑ. මේක කොතන හරි වැරදි, කාගේ හරි වැරද්දක් මේක. ඒ නිසායි අපි මෙහෙම අසරණ වුණේ කියලා මේක ඇතුළේ අපි ලොකු ගැටුමක් බාහිර සමාජයේ එක්කත් හදා ගන්නවා. අපි එක්කමත් හදා ගන්නවා. හැබැයි දැන් දහමි කියන්නේ මේක තමයි ඇත්ත කියලා පිළිගන්න. මේක අව ආරක්ෂාවක් නැහැ. ඒ නැහැ කියන එකත් එක්ක එකඟ වෙන්න. ඒකාග්‍ර වීම කියන එක බොහොම පළල් අර්ථයක් දහමි තියෙන්නේ. මේ පුංචි ඉතිපන්දන් එළියකට හිත එකඟ කිරීම කියන සරල තැනින් පටන් ගත්තාම ඒකාග්‍ර වීම කියන එක බොහොම පළල් තැනකට යනවා. මේ යථාර්ථයත් එක්ක එකඟ වීම කියන එක. එතකොට අර සමත ඒකාග්‍රතාවයේ තමයි අර එකගත්ත කමඨහනක එක භාවනා අරමුණක් එක්ක එකඟ වීම. විපස්සනාවට එනකොට ඒකාග්‍රතාව ඊට වැඩිය බොහොම පළල්. මේ යථා ස්වභාවයේ ලෝකයේ ඇත්තත් එක්ක එකඟ වෙන්න. ඉතින් ඒකත් එක්ක විරුද්ධ වීම නිසායි අපි හැමදාම දුක්ුණේ ඇඬුවේ කම්පා වුණේ බය වුණේ. දැන් මෙතන මේකට ස්ථිර විසඳුමක් ඕන්ටන් මේ යථාර්ථයත් එක්ක අනාරක්ෂිත බවත් එක්ක ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියන්න බැරි අවිනිශ්චිතතාවයත් එක්ක එකඟ වෙන්න. ඒක පිළිගන්න. එතකොට එකඟ වීම තුළ ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒ ආරක්ෂාව මේ මේ කවුරුවත් ඇවිල්ලා අපිව අපිට පොරොන්දුවක් දීලා එහෙම නැත්නම් බේරලා දෙනවා එහෙම ආරක්ෂාවක් නෙවෙයි. මොනවා වුණත් කමක් නැහැ කියන තැනට එන්න පුළුවන්. මොනවා වුණත් කමක් නැහැ. ඕන එකක් වෙන්න පුළුවන්. අපි කමක් නැහැ කිව්වත් වෙනවා, වෙන්න එපා කිව්වත් වෙනවා. හැබැයි ඉතින් ඕන එකක් වෙන්න පුළුවන්. මේ කොරෝනා එන්න කලිනුත් ඕනෑම දෙයක් වෙන්න තිබුණා. එහෙම අනතුරුත් වුණා. දැනුත් වෙනවා. කොරෝනා කවදා හරි නැති වෙච්ච දවසකත් ඊළඟ මොහොතේ මොනවා වෙයිද කියන්න බෑ. ඉතින් මේ එකම පොදු ස්වභාවයක් තමයි විවිධ වෙස්මුහුණු වලින් ඇවිල්ලා අපිට කතා කරන්නේ. ඉතින් අපි එනේන වෙස්මුහුන්ට රැවටෙනවා. දැන් මේ වතාවෙවත් අපි මේ වෙස්මුහුණ අයින් කරලා මේක තමයි ඇත්ත කියලා පිළිගන්න පුළුවන් නම් ඒ පිළිගන්න හිතට ලොකු සාමයක් ලැබෙනවා. එකඟ වීම තුළ සාමයක් ඇති වෙනවා. විරුද්ධ වීම තුළ තමයි යුද්ධේ පටන් ගන්නෙ. ඉතින් යථාර්ථයත් එක්ක අපි හැමදාම යුද්ධ කර කර හිටියේ. සංසාර කියන්නේ ඒකනේ. මේක වෙන්න බෑ, අපිට මේක හදාගන්න පුළුවන් කියලා. ඉතින් අපි හදාගත්ත දේ තමයි සංසාරය. දැන් මෙතනදී අපි සංසාරය අතෑරලා යථාර්ථය පිළිගන්නවා, එකඟ වෙනවා. එකඟ වීම තුළ අපිට හිතට දැනෙනවා ලොකු ආරක්ෂිත බවක්. ඉතින් හිත ආරක්ෂා සුරක්ෂිත බව හිතේ තියෙනකොට ඒ මානසික සුරක්ෂිතතාවය සෑහෙන දුරකට ශරීරයත් පරිස්සම් කරනවා. හිත බයටපත් වුණොත් මොන තරම් ශක්තිමත් ශරීරයක් වුණත්, මොන තරම් නිරෝගී ශරීරයක් වුණත් දුර්වල කරලා දාන්න පුළුවන්. ඒ වගේ මොන තරම් ධනෙ තිබුණත්, දේපල තිබුණත්, අපේ හඳුර දේශනා කළා වගේ කොච්චර පිරිවර හිටියත් හිත දුර්වල වුණොත් අර කිසිම දෙයකට බෑ නැකිටෝලා තියන්න. හිත වැටුනොත් හැම දෙයක්ම වැටෙනවා. ඉතින් පෞලක වුණත් මෙහෙම හිත සුරක්ෂිතව තියාගන්න පුළුවන් එක්කෙනෙක් හරි ඉන්නවා නම් ඒක මුළු පෞලටම ලොකු ආශිර්වාදයක්. ඉතින් ඒ නිසා මෙතන දෙන්න තියෙන පණිවිඩය තමයි යථාර්ථයට එකඟ වෙන්න, යථාර්ථය පිළිගන්න, යථාර්ථයත් එක්ක මිත්‍ර වෙන්න. ඒ මිත්‍ර වීම තුළ ඒ ස්වභාවය ඇතුළේ තමන්ට දැනෙනවා තමන් නිරුපද්‍රිතයි කියලා.
ඔබ වහන්සේට යමක් එකතු කරන්න තියෙනවද?
අපේ උපුල් නිශාන්ත ගම්ගේ කල්‍යාණ මිත්‍රතුමන් ඉතාම ලස්සනට මේ කාරණාව පැහැදිලි කරලා දුන්නා. අපේ මෙත්සිරි හේරත් මහත්මයා, මම හිතන්නේ හරි වටින ප්‍රකාශයක්. භාග්‍යවතුන් වහන්සේ අර පංච බද්ද වග්ගීය කුමාරවරුන්ට අර ඔවුන්ගේ බඩු රැගෙන පලා ගිය කාන්තාව සොයමින් යද්දි භාග්‍යවතුන් වහන්සේ මෙහි කාන්තාවක් දුටුවට කියලා අහනකොට උන්වහන්සේ මේ කුමාරවරුන්ට චුට්ටක් ඉඳගන්න කියලා අහනවා. මේ අනුන් ගැන හොයනවට වැඩිය තමන් ගැන හොයාගත්තොත් හොඳ නැද්ද? බලන්නකෝ මේ වචන දෙකේ ලස්සන අත් තනාව ඥානෙයාත. මම හිතන්නේ මේ අපි සාකච්ඡා කරන සියලු අවුල් වියවුල් අපි විසින් සකස් කරගත්ත දේවල් මේ තමන් තමන්ව හඳුනා නොගැනීම තුල ඔබට කිසියම් දවසක මුණ ගැසුනොතින් ඔබ සැබෑ ලෙස ඔබ විසින් හඳුනා ගත්තෝතින් අපි මේ තබන සෝසුසුම් වලට, විලාපයන්ට, අසන්තෝෂයන්ට අසහනයන්ට අපට තිත තැබිය හැකි වෙනවා. ඔබ එසේ දොස් නගනවා නම් ඔබේ සතුට සොරාගත්තායයි හෝ ඔබේ ඔබට යම් අලාභයක් කළායයි හෝ තවකෙකුට කිසිසේත්ම එහි සාධාරණත්වයක් නැහැ. ඔබ දොස් නගා ගත යුත්තේ ඔබටමයි. ඔබ ඔබ පිළිබඳවමයි විමසා බැලිය යුත්තේ. එයයි ඉතාම සංක්ෂිප්තව අපේ උපුල් නිශාන්ත මහත්මයා පැහැදිලි කළේ. මට විනාඩියක් දෙන්න අපේ මෙත්සිරි මහත්තයා. මට දවසක් දුරකථන ඇමතුමක් ලැබුණ. මම බර්ලින් විහාරේ වැඩ ඉන්නකොට එක අම්මා කෙනෙක් කතා කරා. මට කිව්වා එයාගේ දුව ඉතාම අසාධ්‍ය තත්ත්වේ පිළිකා රෝගියෙක්, රෝහලින් සනීප කරන්න බැරි නිසා දවස් කීපයක් තමයි වෛද්‍යවරු දින දීලා තියෙන ජීවත් වෙනවා කියලා. දැන් ඇය ගෙදර ඉන්නේ. ඇයට අවශ්‍යයි කියනවා මිය යන්නට පෙර භික්ෂුන් වහන්සේ නමක් දකින්න. ඉතින් මම අහුවා පුළුවන් ද ගෙදරට එන්න. ඉතින් අපේ මෙත්තිරි මහත්තයා මම ගියා. ඉතින් මම හිතුවේ ගිහිල්ලා පිරිත් ටිකක් කියලා එහෙම එන්නම් කියලා. ඉතින් ගිහිල්ලා මම මේ දුව අවුරුදු 21 විශ්වවිද්‍යාලේ දෙවැනි වසරේ වගේ ශිෂ්‍යාවක්. ඉතින් ඇය කෙලින්ම ප්‍රශ්නයට බැස්සා. ඇය කිව්වා මට, බන්තේ ඔයා කියන්න එපා මම මැරෙන්නේ නෑ කියලා. මම ඉතාම පැහැදිලිව දන්නවා තව පැය කීපයක් හෝ දවස් දෙකක් වැඩිම වුණොත් මම ජීවත් වෙයි. මට කියලා දෙන්න මම කොහොමද බය නැතුව මරණයට මුහුණ දෙන්නේ? මම කොහොමද සැනසෙල්ලේ සතුටු සිතින් මුහුණ දෙන්නේ? ඉතින් මේක දිග කතාවක්. මම පැය දෙකකට වැඩි ඒ තරුණ ජර්මන් දුවත් එක්ක කතා කරා. ඉතාම බුද්ධිමත් තරුණ දුවක්. ඉතින් මම ඔය අතනාව ජානයියාත් කියන අවස්ථාවත් කිව්ව. මම ඇයට කිව්ව ඔබ හරිම වාසනාවන්තයි. හේතුව ඔබ දන්නවා ඔබ තව පැය කීපයකින් හෝ දවස් කීපයකින් මරණයට පත් වෙන බව. ඉතින් ඒ නිසා ඔබ හරි වාසනාවන්තයි. ඔබට ඒ සඳහා සූදානම් විය හැකි. නමුත් මට තියෙන අවාසනාව සහ අපිට තියෙන අවාසනාව අපි දන්නේ නැහැ. අපි කොයි වෙලාවේ කොයි මොහොතේද මැරෙන්නේ කියලා. කවුරු හරි දන්නවා නම් අහවල් දවසේ අහවල් වෙලාවට මැරෙන්නේ කියලා කොච්චර ලස්සනට අපිට ඒ සඳහා සූදානම් විය හැකිද? ඒකයි මරණානුස්සතිය. මේක ඍණාත්මක අදහසක් නෙමෙයි. මම හරියට උත්සාහ කරනවා මේ යුරෝපීය ජනතාවට මේක පැහැදිලි කරලා දෙන්න. ඇත්තටම ධනාත්මක අදහසක්. ඒ තුල මොනතරම් ආරක්ෂා රැකවරණයක්, අපි මොනතරම් මිත්‍රශීලී සුභවාදී අනුන්ට යහපත ඇති කරලා දෙන පිරිසක් බවට පත් වෙයිද කියන කාරණාව. අපේ මෙත්සිරි මහත්තයා, මම ඊයේ හෝ පෙරේදා මේ අපේ සමාජ මාධ්‍ය වල හරි ලස්සන පෝස්ට් එකක් දැක්කා. මේ තරුණ මහත්මියක් අපේ ලංකාවේ, මට අර සිද්ධියත් මතක් වුණා, අර දුවත් එක්ක කතා කරපු. මේ අය වයස 34යි. මම මේ නම කියන්නේ මුණසිංහ කියලා තරුණ මහත්මියක්. ඇයට මගේ ප්‍රණාමයේ ගෞරවය පළ කරමින් ඇය කියනවා ඇයත් සමග මේ සම්මුඛ සාකච්ඡාවක් මේ YouTube channel එකදී ඇය කියන ප්‍රකාශයක්. ඇය කියනවා ඇය මොන තරම් මරණයට දැන් සූදානම් වෙලාද ඉන්නේ. ඇය කියනවා හෙට ඇවිල්ලා මගේ වෛද්‍යවරයා මට කිව්වොත් එයාගේ නම චතුරිකා මුණසිංහට, චතුරිකා ඔයා මේ දැන් නිරෝගී, ඔයාගේ පිළිකාව හොඳයි කියලා කිව්වොත් මට හිතෙයි අනේ අපොයි කියලා. මේ බලන්න මේ ප්‍රකාශයේ මුල තරම් ගැඹුරක් තියෙනවා. මට හරියට මම මේ ප්‍රකාශයත් එක්ක සංවේදී වුණා. මම අර මුහුණ දුන්න අත්දැකීමත් එක්කලා එතකොට ඒ විදිහට අය කියනවා මේ පිළිකා රෝගීන් කියන අය මරණයට බය අය නෙමෙයි. එයාට හරි ලොකු අවස්ථාවක් සැලසිලා තියෙනවා මරණයට මූණ දෙන්න. ඉතින් අර ඒ දුවගේ අම්මා දවස් දෙකකට වගේ පස්සේ මට කතා කරලා කිව්වා, පහුගියත් මට කතා කරලා කිව්වා, මේ දුව දැන් හරිම සතුටින් ඉන්නේ. එයා හරිම ප්‍රිය මනාපව ජීවත් වෙන්නේ. එයා හරිම සතුටින් තමයි මරණයට මූණ දුන්නේ කියලා මතේ ජර්මන් මහත්මිය මතක් කළා. ඒ වගේ මේකේ මම ඒකයි ආරම්භයේදිමත් කිව්වේ මේ යුරෝපේ ආසියාවේ කියලා වෙනසක් නෑ මේ ජීවිතයේ තේරුම් අරගෙන. අපේ උපලිසාන්ත මහත්මයා මතක් කළා වගේ මේ ඇත්ත තේරුම් අරගෙන ඒකට බය නැතුව මූණ දෙමින් ඉතාම ලස්සනට ජීවිතය විඳවන්නේ නැතුව ජීවිතය විඳ ගන්න බොහෝ පිරිසක් මේ ධර්මයේ තුල අපි දකිනවා.
බොහොමත්ම පිචිත වෙනවා බොහන්සේ ඉතාමත්ම වැදගත් කරුණු කාරණා දෙකක් අපිට ප්‍රකාශ කරා. මරණය ගැන පළවෙනි කතන්දරේ ඒක ඉතාමත් විශිෂ්ට ගණයේ උදාහරණයක්. මරණය අපි දන්නේ ඇත්තටම අපි කොයිලාය මරණයට පත් වේද කියලා. ඒක අතකින් බලපුවාම එවැනි රෝගියෙක් දන්නවා ඉතමත් ගැඹුරු කාරණයක් තරතරලෝ පැහැදිලි කරා. ඒ වගේම තමයි අනුන් ගැන සොයා යාමට වඩා තමා ගැන සිතීම වඩා වටිනවා. දැන් සමහර ප්‍රශ්න අපිට යොමු වෙනවා YouTube channel වල තියෙන තර්ක විතර්ක නොඑක ආකාරي විස්මුණු දහගෙන ඇවිල්ලා තර්ක විතර්ක කරමින් සිටිනවා. හැබැයි අපි කළ යුත්තේ අනුන් ගැන සෙවීම නෙවෙයි තමන් ගැන සෙවීම. සමන් හිතන්නේ අර මේ chat box එකේ තිබ්බ එක ප්‍රශ්නයකට ඔබ වහන්සේගේ මගේ ප්‍රශ්නේ අහුවෙත් නැහැ. හැබැයි ප්‍රශ්නෙට උත්තරය ඔබ වහන්සේ ලබා දුන්නා. ඉතමත් විශේෂ ගණයේ පැහැදිලි කිරීමක් ඔබ වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා. අපි නැවතත් ඔබට ආරාධනා කරනවා ඔබට අවශ්‍ය නම් ප්‍රශ්නයක් යොමු කරන්න. ඒ වගේම තමයි chat box එක හරහා ප්‍රශ්නයක් ඔබ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙනෙකුට ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. ඉතින්සඳා දැන් අවස්ථාව තියෙනවා. දැන් ඔබ වහන්සේ ගැන කතා කරනවා නම් මේ මට කිව්වා කතා කරන්න මේපා කියලා. හැබැයි මට ආව නැවත වතාවක් ඔබ වහන්සේ ගැන යමක් කතා කරන්න හිතෙනවා, ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. ඒක තමයි මෙවැනි වැඩ ගොඩක් ආගමික වැඩ, සමාජීය වැඩ කරන අතරේ මම දන්නවා ඔබ වහන්සේ භාවනාව ගැන බොහොම උනන්දු කෙනෙක්, නිලඹට වැඩම කරලා තියෙන ස්වාමීන් වහන්සේ නමක්. මේ ජීවිතේ සමබර කරගෙන ඉන්නේ කොහොමද? එහෙම නැතිනම් අපි ගියන් හැකේට අපි ඉන්න කොටත් අපිට තේරෙනවා අපි භාවනාව පැත්තට ගොඩක් තුන් වෙනකොට අපේ ජීවිතයේ අනිත් කොටස් කඩන් වැටෙනවා. එහෙම නැත්නම් ඒක අපිට සමබර කරගන්න ඉතා අපහසු වෙනවා. නමුත් මට දැනෙන විදිහට, මට පේන විදිහට ඔබ වහන්සේ ජීවිතේ බොහොම සමබර කරගෙන ජීවත් වෙනවා. කොහොමද මේ හැකියාව ලබා
ගත්තේ? ඒකත් මම ඇත්තටම දන්නේ කොයි ආකාරයෙන්ද සමබර උනේ කියලා. සමහරවිට මගේ දිහා බලාගෙන ඉන්න අයට පේනවා ඇති, ඒ වගේම අඩුපාඩුත් අප්‍රමාණවත් ඇති. නමුත් අපේ මෙත්සිරි මහත්මයා මම හිතුවා අපි අපේ ජීවිත තුළ අපි එක එක භූමිකාවන් නිරූපණය කරනවා. මම පන්ති කාමරයකට ගිහාම ගුරුවරයෙක් ශිෂ්‍යයෙක් එක්ක, එතකොට මම දන්නවා ශිෂ්‍යයින් හා ගුරුවරයෙක් අතර තියෙන්න ඕනේ සම්බන්ධතා. ඊළඟට මම භික්ෂුවක් හා දායක පිරිසක් අතර, ඊළඟට මම මගේ ශිෂ්‍යයින් එක්ක මම කොහොමද ගනුදෙනු කළ යුත්තේ, මගේ මිත්‍රයින් සමග. එතකොට ඒ විදිහට මම ඒ එක් එක් මා විසින් නිරූපණය කළ යුතු, මගෙන් බොහෝ පිරිසක් බලාපොරොත්තු වෙන ඒ භූමිකාවන් නිසි ලෙස හඳුනාගෙන තෝරාගෙන ඒ අවස්ථානුකූලව කටයුතු කිරීමට මම හිතන්නේ මම උනන්දු උනා සහ උනන්දු වෙනවා. ඒ නිසා මට ජීවිතේ ලොකු බරක් කියලා නෑ. මම ලංකාවෙන් එනකොට සියලුම දේවල් මම කරුණායක එයාපෝර්ට් එකෙන් තියලා තමයි එන්නේ. ආයේ මම මෙහෙ ඇවිල්ලා මට කතා කළත් කියනවා අනේ කරුණා කරලා තියෙන ප්‍රශ්න ඔබ වහන්සේලා විසඳ ගන්නද. මම දැන් ජර්මනි. ඒකට මම ජර්මනි යනකොටත් මම අපේ පොඩි හාමුදුරුවන්ට කියලා තියෙන මෙහෙ ප්‍රශ්න ඔයාලා විසඳ ගන්න. මම මෙහෙන් යනකොටත් මම මේ ඔක්කොම මෙහෙ තියලා යන්නේ. ඉතින් ඒ වගේ මම අනිත් භාවනා වැඩසටහනකට ගියත් එහෙම නැත්නම් ඇත්තම මෙත්සිරි මහත්තයා මම දැන් හුඟක් මේ කටයුතු වලනොත් අයින් වෙමින් ඉන්නේ. මොකද මම හිතුවා දැන් ප්‍රමාණවත් දැන් සමාජ සේවා වැඩ වුණත් අපේ මෙත්සිරි මහත්මයා අපිට හැමදාම කරන්න බෑ. අනික අපේ රටේ දුප්පත්කම අපිට කවදාවත් අවසන් කරන්න පුළුවන්කමකුත් නෑ. ඉතින් අපි යමක් කළා ඒ පිළිබඳ සතුටු වෙනවා. ඉතින් මම කොයි වෙලාවෙවත් හිතන්නේ මේක තව වැඩි කරගන්න ඕන, මේකට තව වැඩි පිරිසක් බන්ධව ගන්න ඕන කියලා එහෙම ලොකු බලාපොරොත්තුවක් නෑ. ඉතින් කැමති කෙනෙකුට අවශ්‍ය තැනකදී උදව්වක් කරන්න පුළුවන්, උදව්වක් කරන්න පුළුවන් නම් මමත් කරනවා. නමුත් මේක කළ යුතුමයි කියලා එහෙම ලොකුවට මේ උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ලැබෙන දෙයකින් කටයුත්තක් කරලා දැන් අපේ සමහර අය කියනවානේ මට ලොතරැයියක් ඇදුනොත් මම අහවල් දේ කරනවා, අහවල් දේ කරනවා, පන්සලට මෙච්චරක් දෙනවා, පන්සලක් හදලා දෙනවා කියලා. ඒ වගේ අපේ අයගේ හරියට තියෙනවානේ හොඳ වැඩ කරන්න ලොකු බලාපොරොත්තු. ඉතින් මගේ හොඳ වැඩ කරන්නවත් මගේ එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. ඉතින් මම උත්සාහ කරනවා, මම ඇත්තටම එහෙම ලොකු වැඩ ඒ වගේ තත්ත්වයකට ඇවිල්ලා ඉන්න කෙනෙක් නෙමෙයි. උත්සාහයක් ධර්මෙන් ඉන්නවා අපි හැම කෙනාම මේ ධර්ම මාර්ගය තුල. තව කෙනෙකුට මාව රිද්දන්න ඉඩ තියන්නේ නැතුව, ඒ කියන්නේ තව කෙනෙක් මාව රිද්දනවා කියලා කියන්නේ මම ඒ සියලු දේවල් මම බාරගත්ත කියන එකනේ. ඒ නිසා මගේ සතුට, මගේ සැනසෙල්ල තව කෙනෙකුට හොරා ගන්න දෙන්නේ නැතුව ඒ සතුට සැනසෙල්ල පවත්වාගෙන යන්න පුළුවන් තරමින් සතිමත් වෙමින් ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඉතින් තව බොහෝ අඩුපාඩු ජීවිතේ වැරදි තියෙනවා. ඉතින් ඒව ගැන කනගාටුවක් නැහැ. අපිට ඉඩ කඩ තියෙනවා මේවා ටිකෙන් ටික හදාගෙන යන්න.
කොහොමත්ම පිංසිත වෙනවා. මේ තව අපේ ආසන්නංගේ ශ්‍රාවකයෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ සමාජය බොහොම ධර්ම විදියට මේ රැට් රේස් එකට, එහෙම නැත්නම් මේ එකිනෙකාම පරයා යන ගමනකට තරඟයකට වැටිලා තියෙනවා. අපි මේ තරඟයට ඉදිරිපත් වුනේ නැත්නම් මට ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ. ඉතින් එතුමාගේ ප්‍රශ්නේ තමයි ජයග්‍රහණ අත්‍යවශ්‍ය දෙයක්ද නැත්නම් but is winning necessary? ඒක අත්‍යවශ්‍ය දෙයක්ද නැත්නම් කොහොමද අපි මේ රැට් රේස් එක තුල, මේ තරඟය තුල අපි ජීවිතය හදාගන්නේ, ජීවිතය වෙනස් කරගන්නේ, හිතන විදිහ වෙනස් කරගන්නේ? මම කැමති අපි ස්වාමීන් වහන්සේකින් වගේම උපුල් නිශාන්ත ඇතිතුමාගෙමුත් මේ ප්‍රශ්නෙට උත්තරයක්.
මම නම් හිතන්නේ මේකට සුදුසුම උත්තරේ තියෙන්නේ අපේ උපලිසාන්ති ගමගේ මහත්මයා ළඟයි. නමුත් මම වචන කීපයක් කියන්නම්. අපි තරඟයකට අවතීර්ණ වුණොත් නම් කවදාවත්ම අපිට සැනසෙල්ලක් සතුටක් තරඟයක් තුළ ලබන්නට පුළුවන් වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ ඒ සංග්‍රාම පිළිබඳ. අපි යුද සංග්‍රාමයන්ගෙන් දසදහසක් ජයගත්තත් එය සැබෑ ජයග්‍රහණයක් නොවේ. අපි අපම අපි මේ කෙලෙස් ජයග්‍රහණය කළොත් තමයි අපි සැබෑ ජයග්‍රාහකයා බවට පත් වෙන්නේ. මේක මම හිතන්නේ කොහොමත්ම අපිව මේ සමාජය තුළ අධෛර්යයට පත් කරන ප්‍රකාශයක් නම් නොවේයි. භාග්‍යවතුන් වහන්සේ අපිව හැම මොහොතකම මම ඔබට මුලින්මත් මතක් කළා අර දනිය ගෝපාලගේ සිද්ධිය. ඉතාම ධනවත් ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකයෙක් භාග්‍යවතුන් වහන්සේ කොයි මොහොතකවත් එවැනි අයව විවේචනය කළේ නැහැ. නමුත් උන්වහන්සේ ඔවුන්ට තවදුරටත් එකතු කර දුන්නේ ඔවුන්ගේ ඒ ව්‍යාපාරික ව්‍යවසායක ඥානයට මේ ආධ්‍යාත්මික සංවර්ධනයත් එකතු කර ගැනීම තුළ ඔවුන්ට සැබෑ සතුටක් ජීවිතයේ සසර පුරාමත් අත්විඳිය හැකි බවයි. ඒ නිසා ඔබ සඳහන් කරන ඔබ ඔය කියන ධාවන පතේ ඔබ සැබෑ ලෙස සනසිල්ලක් පතන්නෙකු නම් මම හිතනවා ඔබට එය ඔබ එය මනසින් ඉවත් විය යුතුයි. අපිට සමහර දේවල් යුතුයකම් හැටියට සහ රටක පුරවැසියන් හැටියට, ගෙදරක සමාජිකයෙක් හැටියට, සමාජයේ සමාජිකයෙක් හැටියට යම් යම් යුතුයකම් කොටසක් බැඳී තියෙනවා. අපිට ගිහි හැටියටත් පැවිදි හැටියටත් මේවා වර්ගීකරණය වෙනවා. ඒ යුතුයකම් පැහැර හැරීම හෝ කළ යුතු දේවල් නොකර සිටීම නොවේ. ඒ සම්බුද්ධ චරිතය අපිට ඉතාමත් හොඳ උදාහරණ මේ සඳහා සපයනවා. නමුත් ඔබට මනසින් ඒ සියල්ලෙන් ඉවත් සිටිය හැකි නම් සැබෑ සතුට සහ ජයග්‍රහණය ඔබ සතු වන බවයි මගේ කෙටි පැහැදිලි කිරීම.
උපනිශාන්ත ගමගේ කල්‍යාණ මිත්‍රයන්,
අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ මේ බොහොම මේ අර්ථාන්විතව යථාර්ථවාදීව පැහැදිලි කළා. මේ ජයග්‍රහණයයි සැනසිල්ලයි කියන්නේ දෙකක් මිසක් එකක් නොවන බව. ඉතින් මේ ඒ ප්‍රශ්නේ ඇසූ කල්යාණ මිත්‍ර මහත්මයෙක් වගේ තමයි මට දැනුනේ. මේ වෛද්‍ය මෙත්සිරි මහත්මයා ඒ ප්‍රශ්නය අහනකොට මේ ඔබතුමා කිව්ව එක ඇත්ත. මේ තරංගයකට අවතීරණය නොවි බාහිරින් ජයග්‍රාහකයෙකු වෙන්න බෑ. ඒක ඇත්ත. හැබැයි අපි ජයග්‍රහකයෙකු වීම සඳහා තරඟයකට අවතීර්ණය වන විට පරාජිතයෙකුත් වෙන්න වෙනවා. ඒකෙන් බේරෙන්න බෑ. මේ පරාජිතයෙකු නොවූ කෙනෙකු මේ තරඟ බිමේ කොහෙවත් නැහැ. තාවකාලික ජයග්‍රහණ තියෙන්න පුළුවන්. නමුත් සදාකාලිකව දිනපු කෙනෙක් හරි පළවෙනි අවුණු කෙනෙක් හරි නැහැ. මේ පුංචි ඉසව්වකින් පළවෙනියා වුණු කෙනෙක් ඇති. හැබැයි ඒ ඉසව්වෙන් පළවෙනියා කියලා නම් කරලා අත උස්සලා කුසලානි දෙනකොටම තවත් ඉසව් 100ක් විතර නිර්මාණය වෙලා තියෙනවා මේ ජීවිතේ නැත්තම් ලෝකේ. ඉතින් මේ හැම ඉසව්වකින්ම ජයග්‍රහණය ලැබූ කෙනෙක් නෑ. ජීවිතේ ඉසව් තියෙන එකක් නොවෙයි, බොහෝමයක් තියෙනවා. ඒතර පරාජයත් ජයග්‍රහණයේ පිටිපස්සෙම එනවා. ඉතින් මේ දෙකම දැනගෙන කෙනෙකුට පුළුවන් නම් මේ ජීවිත ධාවන පතේ යන්න එතනදී ඇතිවෙන කම්පා වීම අඩුයි. ඊළඟ කාරණය මේ සාමාන්‍ය ක්‍රීඩා උත්සවයක දිවීම් තියෙනවා. අනිත් එක්කෙනා පරද්දවල දිව්වොත් තමයි තෑග්ග හම්බ වෙන්නේ. හැබැයි ඉතින් ඔක්කොම යාළුවෝ. මේ ඔක්කොම යාළුවෝනේ එක ඉස්කෝලේ, එක පළාතේ, එක ගමේ, එක නගරේ, එක වයසේ. ඉතින් මේක විනෝදයට කරන දෙයක්. හතුරු නෑ. ඒ හතුරෙක් නෑ එතන. තමන්ගේ හැකියාව පෙන්නනවා හැමෝම. තමන්ගේ පුහුණුව, හැකියාව, අවධානය, බුද්ධිය පෙන්නනවා. ඉතින් පෙන්වුවාම ඒකෙන් කවුරු හරි තීරණය කරනවා යම් යම් නිර්ණායක අනුව. මෙයාට වැඩිපුර හැකියාව තියෙනවා, වැඩිපුර බුද්ධිය තියෙනවා, වැඩිපුර අවධානය තියෙනවා, දක්ෂතා තියෙනවා, පුහුණුව තියෙනවා කියලා. හැබැයි එතන හතුරු නැහැ. මේ අවුරුදු උත්සවයක, පාසල් ක්‍රීඩා උත්සවයක හතුරෙක් නැහැනේ. දැන් මේ ආකල්පය අපිට ජීවිතේටත් ගේන්න පුළුවන් නම් සමහර විට අපේ හැකියාවන් පෙන්වන්න ඕනේ අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි ඒක අනිත් කෙනා හතුරෙක් විදිහට දකින්න නැතුව, දැන් සරල උදාහරණයක් කීවොත්, ගමනක් යන්න වාහනේත් අරගෙන අපි පාරට බැස්සොත් අපි හිතමු රස්සාව කරලා ගෙදර එන්න. අනිත් පාරේ යන වාහන ඒ අය තමන්ගේ ගෙවල් වලට යන අය. එතන මෙතන තරඟයක් නැහෙනි. අරයට ඉස්සෙල්ලා මං ගෙදරට යන්න ඕනි කියලා තරඟයක් නැහැ. ඉතින් ඕන්න අපිට එහෙම තරඟයක් හදාගන්න පුළුවන්. නැති තරඟයක් හදාගෙන පළවෙනියා වෙන්න ඉස්සරහින් යන වාහනේට ඉස්සර කරනවා අමාරුවෙන් හරි. එතකොට අපි හිතනවා හරි කියලා. හැබැයි තව ටිකක් එහාට යනකොට තව වාහනයක් පේනවා. ඉතින් ඒකටත් බලනවා ඉස්සර කරන්න. ඉතින් මෙහෙම හැම වාහනයකටම ඉස්සර කරපු වාහනයක් නම් ලෝකේ නැහැ. මෙතන නැති තරඟයක් අපි හදාගෙන තියෙනවා. හදාගත්ත ගමන්ම මේ හතුරු මිතුරු කියලා දෙපක්ෂයක් නිර්මාණය වෙනවා. එතෙන්දි තමයි පක්ෂ විපක්ෂ කියලා මේ ඔක්කොම අවුල් ජංජාල පටන් ගන්නෙ. ඉතින් මේ ජීවිතේට එහෙම ලොකු ජංජාලයක් අවශ්‍ය නැහැ. මේ පොඩි කාලයක් ඉඳලා සමුගෙන යන්න මේ හැමෝම දිහා යාළුවෝ විදිහට බලන්න පුළුවන් නම්, එකම අරමුණකට යන පිරිසක් විදියට, එකම සතුටක් සැනසෙල්ලක් වාගෙන යන පිරිසක්, ඒ සතුට අඩු වෙන්නේ 100ක් සතුටු වුණා 1000ක් සතුටු වුණා කියලා මගේ සතුට අඩු වෙන්නේ. මේක තමයි ඇත්ත. අපේ හාමුදුරුවෝ පැහැදිලි කළේ ඒ ඇත්ත. මේ මුදල් අඩු වෙන්න පුළුවන්, කෑම අඩු වෙන්න පුළුවන්, බෙදෙන ගාණ වැඩි වුණාම, හැබැයි සතුට අඩු වෙන්නේ බෙදන්න බෙදන්න වැඩි වෙන දෙයක්. මේ බෙදන්න බෙදන්න, බෙදාගන්න බෙදාගන්න වැඩි වෙන සතුට අපිට හොයාගන්න පුළුවන් නම් එතන තේරෙනවා මොනම තරඟයක්වත් නැහැ කියලා.
සියලුම වාහන ඉදිරි ඉස්සර කරගෙන ගිහිල්ලා ජයග්‍රහණය කරන්න බෑ. ඒ නිසා මම හිතන්නේ ඔබතුමා දුන්නේ උපදෙස් ඉතාමත් වටිනවා. දැන් අපිට දැනෙනවා ප්‍රශ්න ගලාගෙන එන බව. තව ප්‍රශ්න කීපයක් මම හිතුවා ඉදිරිපත් කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම මේ සඳහා ඇති උනන්දු පිළිබඳ අපේ ස්තුතිය පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන අතරේ තව එක ප්‍රශ්නයක් තියෙනවා. අද බොහෝ දෙනෙක් අලුත් දේශනා අසමින් අලුත් ගුරුවරුන් පසුපස යමින් සිටිනවා. අපට ආධ්‍යාත්මික දියුණුවක් නොලැබීමට හේතුව එක ගුරුවරයෙක්ගෙන්වත් ඉගැන්වීම් හරියාකාරව අනුගමනය නොකිරීමත් පුහුණු නොකිරීමත් නිසා නොවේද? මම කැමතියි ප්‍රශ්නය අපි උපුල් ගමගේ අපේ කල්යාණ මිත්‍ර පුතුමාට ඉදිරිපත් කරන්න.
ඔව්, එහෙම නැති වෙන්න හේතුව තමයි ඒ කවුරුවත් කියන එකක් නොකරනකම්. ඒ 100කගෙන් ඇහුවත් කමක් නැහැ. හැබැයි එක්කෙනෙක් හරි කියන දෙයක් කරන්න ඕනේ. ඉතින් එක්කෙනෙක්වත් කියන දෙයක් හොයලා බලන්න නැතුව, හිතලා බලන්න නැතුව, විමසලා බලන්න නැතුව තව එක්කෙනෙක්ගෙන් අහනවා, තවත් කෙනෙක්ගෙන් අහනවා, තව පොතක් කියවනවා. ඉතින් ඒ යන ඒක නිසයි මේ ප්‍රශ්නේ ඉන්නේ. මෙතන කී දෙනෙක්ගෙන් අහනවද කියන එක නෙමෙයි ගැටලුව. අපි කාගෙන්වත් හරියට අහන්නේ නැහැ කියන එක. ඉතින් ඒ නිසා මේ සවන් දීම, ශ්‍රවණය කිරීම බොහොම කලාවක්, භවනාවක්. ඉතින් ඒක අපි මුලින් ඉගෙන ගත්තනම් කොහොමද කෙනෙකුට සවන් දෙන්නේ? දහමට සමන් දෙන්නේ කොහොමද කියලා. එතකොට එකක් ඇහුවත්, 10ක් ඇහුවත්, එක්කෙනෙක්ගෙන් ඇහුවත්, 100 දෙනෙක්ගෙන් ඇහුවත් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හැබැයි අපි මේ මම මෙච්චර බණ අහලා තියෙනවා, මෙච්චර පොත් කියවලා තියෙනවා, මෙච්චර ගුරුවරු මට ඉඳලා තියෙනවා කියන්නේ අපි මේ මානය මමත්වයේ පැත්තේ ලකුණු දාගන්න නම් මේ ගමන යන්නේ. ඒතරම් මමත්වයේ වැඩි වෙයි, නිස්සරණේ අඩු වෙයි, ගැටලු වැඩි වෙයි, සතුට අඩු වෙයි.
බොහොම පිං සිද්ධ වෙනවා ඔබතුමාගේ උත්තරේට. අපිට ඔබට යමක් කියන්න තියෙනවා තවතුරටත්. අපේ ඊළඟ වැඩසටහන තියෙන්නේ සතිමත් වීමේ සහ සම්තෘප්තිමත් වීමේ අගය සහ ප්‍රයෝජන. සතිමත් වීමේ සහ සම්තෘප්තිමත් වීමේ අගය සහ ප්‍රයෝජන. ඒ සඳහා සහභාගී වන්නේ පාගොඩ භාවනා මධ්‍යස්ථානයේ නේවාසික කර්මාචාර්ය පූජ්‍ය ඕලන්දේ ආනන්ද හිමිපාණන් වහන්සේ, එම වැඩසටහන අගෝස්තු 7 වෙනි දින සෙනසුරාදා 9:30 සිට 5 වෙනකල් අපි සංවිධානය කරලා තියෙනවා. ඒ නිසා ඔබට ඒ වැඩසටහන සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඉතින් ඔබගේ තියෙන උනන්දුව පිළිබඳ අපේ ඉතාමත් ස්තුතිය සහ ගෞරවය පුද කරනවා. ඒ වගේම මේ වැඩසටහන පිළිබඳ ඔබගේ අදහස් අපිට ලියා දැනන්න, එහෙම නැත්නම් යොමු කරන්න, විශේෂයෙන්ම මේ වැඩසටහන කුමන ආකාරයෙන් වෙනස් විය යුතුද, එහෙම නැත්නම් අලුත් යමක් එකතු කළ යුතුද, අඩු කළ යුතුද, කපන්න කොටන්න ඕනද ආදී මොනවද කියලා අපිට කියලා දෙන්න. අපි ඒ එකතු කරලා අඩු කරලා ඔබට ඉතාමත් වටිනා වැඩසටහනක් දීමයි අපේ බලාපොරොත්තුව. ප්‍රායෝගික තලයේ වැඩසටහනක් ඔබට ඉදිරිපත් කිරීමයි අපේ බලාපොරොත්තුව. අපි එක ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ ප්‍රශ්නය සිතට රාග හා ද්වේෂ සිතුවිලි පැමිණෙන විට සිත නිවාගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඒක ලොකු ප්‍රශ්නයක්, පොඩි ප්‍රශ්නයක් වුණාට මට හිතෙනවා හැබැයි අපි ඒකට උත්තරයක් දිය යුතුයි කියලා. සිතට රාග හා ද්වේෂ සිතුවිලි පැමිණෙන විට සිත නිවාගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි.
ඔවුම් අපේ මෙත්සිරි මහත්මයා, මේ යම් කිසි කෙනෙක් තමන්ගේ හිතට රාගයක් හෝ ද්වේෂයක් ආවා කියලා දන්නවනම් ඒ දැන ගැනීමම මම හිතන්නේ විශාල දියුණුවක් සහ ඉදිරි ගමනක්. අපිට බොහෝ ගැටලු ඇති වෙලා තියෙන්නේ ඇත්තටම අපේ හිතට එවන් සිතුවිල්ලක් ආපු බව අපි නොදැන සිටීමයි. ඒ නිසාමයි අපිට ඒ සිතුවිල්ල වැඩි කරන අතීත සිද්ධි හෝ සිතුවිලි ගොඩක් එකතු වෙලා ඊළඟට මේක සිතුවිල්ලකින් නවතින්නේ නැතුව ඒ සිතුවිලි සමහරලාවට වචන බවටත් පෙරලිලා සමහරලාවට වචන වලින්වත් නවතින්නේ නැතුව කායික ක්‍රියා බවටත් පත් වෙලා ඒ වගේ අපිට අසතුට ඇති කරන්නේ. ඉතින් ඒක ඊටාම මම නම් දකින්නේ ඊටාම හොඳ දියුණු අවස්ථාවක්. අපි ඒ කියන්නේ ඊටාම සතුටට පත් වෙන්නට ඕන. අපේ සිත ඒ අයුරින් සිතුවිලි හඳුනා ගැනීමට සමත් නම් ඒ තුලම ඔහුට පිළිතුරක් තියෙනවා. මම මතක් කළා, මම හිතන්නේ එක මොහොතක සිතුවිලි දෙකක් ක්‍රියාත්මක වෙන්නට අපේ සිතට පුළුවන්කමක් නැහැ කියලා. ඒක අප ලැබූ මහත් භාග්යයක්. ඉතින් ඒ නිසා අපි ඒ සිතුවිලි හඳුනා ගැනීම තුළ ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිලි ගොඩ නගා ගැනීමට අප බුද්ධිමත් විය යුතු වෙනවා. මම හිතන්නේ මේ සතිමත් බව සිහියෙන් එළඹ සිටි සිහියෙන් ක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත්. ඒ නිසයි ඔය අපේ බුද්ධඝෝෂ අටුවාචාර්යයන් වහන්සේ ඔය චරිත ගැන කතා කරලා එක් එක් චරිතයට ගැළපෙන දැන් ද්වේෂ චරිතයක් නම් එවැනි චරිත ඇත්තාට විශේෂයෙන්ම මෛත්‍රිය වගේ දේවල් වඩන එක හොඳයි කියලා මම හිතන්නේ. ඉදිරිපත් කරන්නත් හේතුනේ ඒකයි. අර සිතුවිලි දෙකකට එක මොහොතක ක්‍රියාත්මක වෙන්න බැහැ. අපි මේ සිතුවිලි හඳුනා ගැනීම තුළ වඩාත් ප්‍රයෝජනවත් සිතුවිල්ල අපි තේරුම් අරගෙන එයට ක්‍රියාත්මක වෙන්න පරිසරය සකසා දීමයි අප විසින් බුද්ධිමත් කළ යුතු වන්නේ. මම හිතන්නේ වෙලාවත් එක්කලා අපිට ඒ වගේ බොහොම සරල කෙටි උත්තරයක් තමයි දෙන්න වෙන්නේ.
බොහොම ඉන්සියෙන් දෙන අපේ ස්වාමීන් වහන්සේ සිතුවිලි හඳුනා ගැනීම, මෛත්‍රී වර්ධනය කර ගැනීම සහ වඩා යහපත් සිතුවිලි වර්ධනය කර ගැනීම, මම හිතන්නේ ඉතාමත්ම වටිනා උත්තරයක් ඔබ වහන්සේ ලබා දුන්නා. අවසාන වශයෙන් ඔබ වහන්සේට මේ වැඩසටහන සහභාගී වීම සම්බන්ධයෙන් අපේ සංවිධායක කමිටුවෙන් නමස්කාර පූර්වක පුණ්‍යානුමෝදනා ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම මා කැමති නැවතත් අවසාන වශයෙන් අපේ කුපුල් නිශාන්ත ගමගේ අපේ කල්‍යාණ මිත්‍ර ගුරුතුමා වෙතට යොමු වී අවසාන වශයෙන් මොකද අපිට දෙන්න පුළුවන් පණිවිඩය අද දවස වැඩසටහන අවසන් කිරීමට මා ආරාධනා කරනවා අපේ ගුරුතුමන්ට පුණ්‍යසත් ගමගේ කල්‍යාණ මිත්‍රයාට.
කල්‍යාණ මිත්‍ර මෙච්චිරි හේරත් වෛද්‍යතුමනි, ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ මේ අවස්ථාවට වැඩම කර සිටින ස්වාමින් වහන්සේ, කල්‍යාණ මිත්‍රවරුනි, අපේ හාමුදුරුවන් වහන්සේ බොහෝම මේ තියුණු මෝහත් තැනකින් තමා මේ සුසංහිත දෙවෙනි වැඩසටහන්ට නැවතුම් පිටක් ලැබුවේ. මේ සිතිවිල්ල දකින්න, සිතිවිල්ල හඳුනා ගන්න, සිතිවිල්ලක් දකින්න පුළුවන් කියන්නේ ඉතාම ඉහළ මානසික ස්වභාවයක් කියන එක. මොකද සිතිවිලි කියන ඒවා දකින්න ලේසි නෑ. දකින්න අමාරුම දේවල් තමයි සිතිවිලි. ඉතින් එහෙම සිතිවිල්ලක් දකින්න පුළුවන් නම් එතනම තියෙනවා භාවනාවක්, එතනම තියෙනවා නිදහසක්, ගැලවීමක්. මේ දැන් ඒ ප්‍රශ්නෙත් එක්කම අපි මේ සාකච්ඡාව අවසන් කළොත්, ප්‍රශ්නේ මේ විදියට ඇහුවොත්, රාගයක් පැමිණි විට අවශ්‍ය දහම මොකද්ද? ද්වේෂයක් පැමිණි විට සෙවිය යුතු දහම මොකද්ද? ඒක තමයි අද මාතෘකාව. ඉතින් අන්න එහෙම අපිට අහන්න පුළුවන් නම්, අපේ හිතට එබඳු සිතිවිල්ලක් ආවහම ওই ප්‍රශ්නේ අපිට අහන්න පුළුවන් නම්, දැන් හිතට මෙහෙම කලබලයක් ඇවිත් තියෙනවා, මේ කලබලයේ සංසිඳවා ගන්න මොන විදියේ දහමක්ද සොයාගෙන යන්න ඕනේ? මොන විදියේ දහමක්ද මේ අවස්ථාවේ උදව් වෙන්නේ? දැන් මේකට උත්තර දීම නෙමෙයි වැදගත්. ඒ වෙලාවේ අපි උත්තරයක් දෙන්න පුළුවන්. මේකට ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම හරි වෙන උත්තරයට වැඩිය වැදගත් වෙන්නේ මේ ප්‍රශ්නේ මතු කිරීම. අපේ හිතේ මේ අද මේ මොහොතේ කිසියම් වූ කලබලයක් ඇතිවන විට මොන නමින් හරි ඒ කලබලයට අහුවෙලා කලබලකාරීක බවට පත් වෙලා අනුනු කලබල කරන තැනකට යන්නේ නැතුව මේ කලබලයේ දැකලා මේ කලබලයේ සංසිඳව ගන්නට නම් මොන වගේ දහමක්ද ආදේශ කරන්නට ඕනේ කියලා ඒ විමසීම අපිට කරන්න පුළුවන් නම් එතනම තියෙනවා උත්තරයක්. එතනම තියෙනවා. ඉතින් මේ සුසංහිත වැඩසටහනේ අපි හැමදෙනාම එකතු වෙලා ආරම්භ කළේ මෙබඳු විවෘත ඒ වගේම විවිධ කෝණවලින් මේ අපේ මානසික සැනසිල්ල, ඒ වගේම ආධ්‍යාත්මික ප්‍රගතිය හොයාගන්න, ලබා ගන්න උදව් වෙන කාරණා අඳුනා ගන්නට ඒ අරමුණින් තමයි මේ සුසංහිත පටන් ගත්තේ. නිල්ලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ සියලුම දෙනා එකතු වෙලා ඉතින් ඔබ වහන්සේට ඒ හැම දෙනා වෙනුවෙන්ම මේ වැඩසටහනට සම්බන්ධ වුණු ශ්‍රාවක හැම දෙනා වෙනුවෙන්වත් වෙනුවෙන් ශ්‍රාවේ නමස්කාර පූරක පුණ්‍යානුමෝදන් ගෞරවයෙන් පිරිනමනවා අපේ හාමුදුරනේ. ඔබ වහන්සේ බොහොම නිහතමානීව මේ ඇරයුම පිළි අරගෙන පුද කරනවා. ඔබ වහන්සේට දිගාසිරි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නැවත දවසක මේ වගේ වැඩසටහනකට අපි ආරාධනා කළොත් ඔබ වහන්සේ වැඩම කරයි කියලත් අපි බලාපොරොත්තු වෙනවා. වෛද්‍යතුමනි, මේ ඔබතුමා අපි කාගෙත් හොඳ කල්යාණ මිත්‍රෙක්. මේ වැඩසටහන් මාලාව මෙහෙවන්නට ඔබතුමා ස්වේච්ඡාවෙන් බාර ගැනීම අපි කාටත් ලොකු සැනසෙල්ලක් ඒ වගේම සුදුසුම කෙනා සුදුසුම කාර්යයට යොමු වුණා බාරගත්තා කියන ඒ හැඟීම මම හිතන්නේ හැම දිනාටම ඇති වෙනවා. ඔබතුමා බොහොම කාර්ය බහුලයි, රෝහලේත් වැඩ කරනවා, ඊළඟට වෙනත් ওই මනෝවිද්‍යා පිළිබඳ වැඩමුළු දේශනා කරනවා. ඉතින් ඒ වගේම බොහොම මේ ආදරණීය පවුලක්, දුවරුන් භාර්යාව ඒ හැම දෙනා එක්කම බොහොම ආදරයෙන් සතුටින් ඉන්නවා. ඉතින් මේ සියල්ල සමබර කරගෙන සිටින අතර මේ ඔබතුමාගේ වටිනා කාලය මේ වෙනුවෙන් කැපකිරීම ගැන අපි හැම දෙනාගේම ආදරණීය ගෞරවණීය පුණ්‍යානුමෝදනාව දෙනිනමන්ට කැමති. ඔබතුමාටත් නිදුක් නිරෝගී තෘප්තිමත් ජීවිතයක් මේ සියලු පින්කම් වලින් ලබා ගන්නට හේතු වේවා, වාසනාව වේවා කියලා කල්‍යාණ මිත්‍රවරුනි, අපි ඕනෑම කලබලයකට පත්වන වෙලාවක ඒ කලබලේ කොටස්කාරයෙක් වෙන්නේ නැතුව හිත කලබල වෙලා, හැබැයි අපි කලබල වෙලා නැහැ. මේක තමයි ඇත්ත, හිතයි කලබල වෙලා තියෙන්නේ. ඒ අපිට පුළුවන් මේ හිතට උදව් කරන්න, නිහඬ වෙන්න, නිසල වෙන්න. අන්න ඒ භූමිකාව අඳුනා ගන්න මේ මට පුළුවනි මගේ හිතට උදව් කරන්න, නිශ්චල වෙන්න, සංසුන් වෙන්න. තෙරුවන් සරණයි.
මට පුළුවන් මගේ හිතට උදව් වෙන්න, නිශ්චල වෙන්න, සංසුන් වෙන්න. ඒ පණිවිඩයත් සමගම අපි අද වැඩසටහන අවසන් කරනවා. අපි නැවතත් හමු වෙනවා අගෝස්තු මාස 7 වෙනි දින සෙනසුරාදා 3:00 සතිමත් වීමේ සහ සම්පූර්ණමත් වීමේ අගය සහ ප්‍රයෝජන ගැන කතා කරන්න පාගොඩ භාවනා මධ්‍යස්ථානයේ නිවාසික කර්මාචාර්ය පූජ්‍ය ඕලන්දේ ආනන්ද හිමිපාණන් මහත්මිය සමඟ. එතෙක් ඔබට තෙරුවන් සරණයි.